සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සක්ක මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒතං සන්තං ඒතං පනීතං යතිදං සබ්බ සංකාර සමතු සබ්බුපටිපටි නිසග්ගෝ තන්නක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානන්ති පින්වත්නි අද මේ උපුලි දොස්තර නෝනා ඇතුළු ඒ ඥාති පිරිස විසින් සියලුම ඒ දෙපාර්ශ්වයේම ඥාති පිරිස විසින් ඒ සුසන්ත තිලකරත්න දොස්තර මහත්මා මේ පරලෝකෙ ගිහිල්ලා වසරක් ගත වෙන අවස්ථාවේ මෙවන් ධර්ම දානමය පින්කමක් කරලා තුන්සිත පහදාගෙන මේ සියලු ඥාති මිත්‍රාදීන් එකතු වෙලා ඒ තමන්ගේ මිය පරලොවගේ ඥාතිවරයාට සහ අනිකුත් සියලුම ඥාතිවරුන්ට පින් දෙන්නට, පින් පවරන්නට, පින් අනුමෝදන් කරන්නට යහපත් පිරිසිදු චේතනාවක් ඇතුව මෙවන් ධර්ම දේශනාවක් පවත්වලා දාන මේ පින්කමක් කරන්නට තීරණය කළා. ඉතින් ඒ අවස්ථාවේ මේ පැමිණ සිටින මිට සහභාගී වූ සියලුම ඥාතීන්ට මිත්‍රයන්ට ඊටවතුන්ට මේ බුදුපියාණන් වහන්සේ දේශනා කරවදාළ උතුම් නිවන් දකින ධර්ම මාර්ගය පිළිබඳව කරුණු කීපයක් ප්‍රකාශ කරන්නට කියලා ආරාධනයක් ලැබුණා. ඉතින් ඒ අනුව මේ පින්වතුන් කවුරු තීරණය කරන්න ඕන බෞද්ධයන් හැටියට අපි උපතින් උපැන්න සහතිකයේ තියෙන බෞද්ධයන් හැටියට යම් යම් දේවල් සම්මතයෙන් සම්ප්‍රදායෙන් කරනවා. නමුත් මේ නිවන් අවබෝධ කරගන්නවා, නිවන් දකිනවා කියන එක ඊට වඩා හුඟක් වෙනස් දෙයක්. නිවන් දකින්න නම් මේ සංසාර ගමනට අපි බැඳෙන ඈඳෙන බැමි තුනක් ඇඳෙන බැඳෙන ඈඳෙන සංදිවන බද්ධවන බැමි තුනක් තියෙනවා. මේ බැමි තුන වෙන කවුරුවත් හතලා බඳින්නේ නැහැ, ඈඳින්නේ නැහැ. තමන්ම තමන්ගේ ක්‍රියාකාරකම් අනුව, නොදැනීම අනුව, අඥානකම අනුව මේ බැමි තුන සකස් වෙනවා, හැදෙනවා, නිර්මාණය වෙනවා, ප්‍රභවය වෙනවා. ඒ නිසා බෞද්ධයන් හැටියට අපි මේ උතුම් බුද්ධ ධර්මය, පටිච්චසමුප්පාද ධර්මය තේරුම් ගත යුත්තේ කරුණු හතරක් අරමුණු කරගෙන. මේ බැමි හැදෙන්නේ කොහොමද? මේ බැමි නිසා අපි දුකට පත් වෙන්නේ කොහොමද? මේ බැමි කියන ඒවා කොහොම ආකාරයෙන් සකස් වෙන්නේ? මේ බැමි වලින් විදී නිදහස් වෙන්න ක්‍රමයක් තියෙනවද? ඒ නිදහස් වෙන්න තියෙන ක්‍රමය දැනගෙන අහගෙන තේරුම් අරගෙන මඟ අනුගමනය කරන්න තියෙනවා. ඒ අනුගමනය කරන ඒ මාර්ගය මේ බැමි වලින් විදී නිදහස් වෙන්න පුළුවන්. මේ බැමි තුන ප්‍රියදේට ඇලෙනවා කියන රාග බැමි, අපේදීට ගැටෙනවා කියන වෛර බැම්ම, ද්වේෂ බැම්ම, දෙවෙනි බැම්ම. ඒ වගේම ප්‍රියාප්‍රියතර මනිනවා කියන මානෙන් කටයුතු කිරීම මුලාවට හේතු වෙන මෝහ බැම්ම. ඒ නිසා මේ බැම්මි තුන වෙන කවුරුවත් ඊශ්වරයේ විශ්වකර්මයේ එහෙම නැත්නම් වෙනත් බලවේගයක් අම්මල තාත්ත ලැබු වෙනත් ඥාතිවරයෙකෝ කවුරුවක්වත් ඔය බැමි තුනේ මේ සංසාර ගමනට යම් පුද්ගලයෙක්ව සත්වයෙක්ව බඳින්නේ නැහැ, ඈඳින්නේ නැහැ. ඔය බැමි තුන වෙන කවුරුවක් පිටකෙනෙක් හදන්නේ නැහැ. ඒ නිසා මේ බැමි තුන නියම නිවැරදි ආකාරයට තමන් විසින් තමන් තුළින් තමන්ගේ විමුක්තිය සඳහා නිවන සඳහා මේ බැමි තුන තේරුම් ගත යුතුයි යථා පරිදි. එනිසා බුදුහාමුදුරුවෝ මේ දේශනා කරපු උතුම් ධර්මය උපකාර වෙන්නේ මේ බැමි නිවැරදිව තේරුම් ගන්න. ඒ බැමි තේරුම් ගන්නේ නැතුව එමනනම් මේ සම්බන්ධතාවය ඇතිවන ආකාරය නිවැරදිව දකින්නේ නැතුව ධම්මෝ සම්දික්ඛෝ කියන දැක්ම නැතුව කිසි කෙනෙකුට මේ බැමි වලින් මිදී නිදහස් වෙන්න පුළුවන් කමක් නැහැ. වැන්දලා, පුතලා, යැදලා, පතලා කිසිසේත්ම මේ බැමි තුනෙන් මිදී නිදහස් වෙන්න ක්‍රමයක් ඇති නැහැ. ඔය වැඳීම, පිදීම, යැදීම, පැතීම නිසා වෙන්නේ තව තවත් මේ බැමි තද වෙලා මේ බැමි බැඳිලා මේ සසර ගමනට බද්ධ වීම, දිගටම පාත්වගෙන යෑම. ඒ නිසා පින්වතුනි මේ ධර්මය තේරුම් නොගත්තොත් මේ බැමි පිළිබඳව හරියටියට තේරුම් නොගත්තොත් ඒ බුද්ධයාට මේ බැමි වලින් මිදී නිදහස් වෙන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. මේ බැමි කෙනෙකුගේ මේ ජීවත් වෙන අවස්ථාවේදී උපත ලැබූ මොහොතේ පටන් මරණය දක්වාම ඕනම කෙනෙක්ගේ මේ බැමි සකස් වෙන ක්‍රමයක් තියෙනවා. ඇහෙන් රූපයක් බැලුවහම දැක්කහම ඒ රූපය ලස්සනයි, ප්‍රියයි, මනාපයි, මිහිරි, මధుරයි, සුවයි, සුචි, සුභයි කියන මෙන්න මේ වැරදි ආකල්පය ආවොත් මේ ප්‍රිය බැම්මට ප්‍රියදේට ඇල්ලෙනවා කියන බැම්මට අහු වෙනවා. බැම්ම සකස් වෙන්නේ තමන්ගේ චිත්ත සංතාන වෙන කොයිවත් නෙමෙයි. ඒ අනුව අර ඇහෙන් දැක්ක ප්‍රිය රූපයට අපි තණ්හා වෙනවා, තැනක හා වෙනවා. තණ්හා කියන්නේ තැනක හා වෙනවා. තැනක හා වෙන්නේ අර ඇහෙන් දැක්ක ප්‍රියමනාප රූපේ, කණින් ඇහුව ප්‍රියමනාප ශබ්ද රූපේ, නාසයෙන් ගත්ත ප්‍රියමනාප සුවඳ හෝ ගඳ රූපේ, දිවෙන් ගත්ත ලැබුණු රස රූපය, කයට ලැබුණු පොට්ටබ්බ පහස රූපය, මනට ලැබුණු ධම්ම රූපය. ඒ නිසා යම් කිසි කෙනෙක් මේ ඇහැ, කන, නාසය, දිව, කය, මන කියන හය යම් ආකාරයකට අර ප්‍රියදේට ඇලීම නිසා පිනවා පිනවා ආස්වාදයක් ලබන්නට කටයුතු කළොත් අර පළවෙනි බැම්මට තණ්හාව කියන රාගයෙන් ඇලෙන බැම්මට බැඳෙනවා. එනිසා සෑම පෘථග්ජන පුද්ගලයෙක්ම ආමිස සුවයක් ලබන්න, ලෝක ආස්වාදයක් විඳවන්න කැමති. ඇහැ පිනවන්න කැමති, කන පිනවන්න කැමති, නාසය දිවකය මන පිනවීම තමයි පෘථග්ජන පුද්ගලයෙකුගේ තියෙන සැප සුව සොම්නස කියන මේ සියලු ආමිස සුවය. එතකොට මේ ආමිස සුවයට ලොල් වෙන හැම වෙලාවකම ප්‍රියදේට බැඳෙනවා කියන එක බැම්මකින් මේ සංසාර ගමනට බැඳෙනවා. ඒකට කියනවා රාග බැම්ම. මේ ප්‍රිය වූ මනාප වූ මිහිරි වූ දේවල් ලෝකේ ඇහෙන් කනින් ආසයෙන් දිවෙන් කයෙන් මනෙන් හයෙන්ම අහන්න විඳින්න හිතන්න දකින්න ලැබෙනවා. ඒ සියලුම දේ අපි ප්‍රියයි මනාපයි කියලා උපාදානය කරගත්තාම අල්ලගත්තාම ඒවා යම් ආකාරයකට නිත්‍යසේ සුඛසේ අත්තසේ සදාකාලිකව තමන්ගේ කියලා උපාදානය කරගෙන අල්ලගෙන අයිති කරගෙන එකතු කරගෙන වෙන් කරගෙන කොටු කරගෙන පාර්ථන උපාදානය කරගන්න. මේ අල්ලගත්ත අයිති කරගත්ත එකතු කරගත්ත දේ නිත්‍යසේ සුඛසේ අත්තසේ පාර්ථන්න ගියාට ඒක තමන්ට උගමනා ආකාරයට ඍෂිසේ මනාපසේ නවතින්නේ පවතින්නේ නැ ඒක විපරිණාමයට පත් වෙනවා, අන්‍යතාභාවයට පත් වෙනවා, වෙනස් වෙනවා, වයසට යනවා, වැය වෙනවා. සබ්බේ මේ පියේහි මනාපේහි නානාභාවෝ විනාභාවෝ. ඒක ධර්ම නියාම ධර්ම නියාම ධර්මතාව. සබ්බේ මේ පියේහි මනාපේ මේ සියලුම ප්‍රිය වූ මනාප වූ මිහිරි වූ දේ අන්‍යතා භාවයට පත් වෙනවා, විනාශ භාවයට පත් වෙනවා. ඒක කාටවත් කිසි කෙනෙකුට නවත්තන්න පුළුවන් කමක් නැහැ. හැබැයි අර පුතක් යන පුද්ගලයා තමන්ගේ මගේ කියලා මට කියලා අර එකතු කරගත්ත අල්ලගත්ත උපාදානය කරගත්ත ප්‍රිය මනාපදේ මිහිරිදේ නැවත නැවතත් ආස්වාදයක් විඳීම සඳහා පිනවා පිනවා සිත සතුටු කිරීම සඳහා ඒ පුද්ගලයා ඒව නිත්‍යසේ අල්ලගන්නවා, සුඛසේ අල්ලගන්නවා, සුභසේ අල්ලගන්නවා. ඒ නිසා අත්තසේ ඒවට උපාදානය වෙනවා. නමුත් ඒ කිසිම දෙයක් ලෝක ධර්මතාවය කැමතිසේ මනාපසේ පාත්තන්න බෑ. ඒක වෙනස් වෙන. මේ වෙනස් වීම අර පෘථග්ජන පුද්ගලයාට දෙවෙනි වේශයකට, දුකකට, දොම්නසකට, වේශයකට, වෛරයකට හැරෙනවා. ඒක නියත වූ ධර්මතාවය. ඒ අනුව පුද්ගලයාගේ හිතේ ගැටුමක්, පටිගයක්, ද්වේෂයක්, වෛරයක්, තරහ අපි අර ප්‍රියයි මනාපයි මිහිරි කියලා අල්ලගත්තදී ඒ ආකාරයට පවත්තන්න නවත්තන්න බැරි කොට වෙනස් වුණාම ඒ පුද්ගලයාගේ අර දෘෂ්ටිය ආකල්පය වෙනස් කරගන්න බැරි වුණා නම් වෙන්නේ ඒ පුද්ගලයාගේ හිතේම දෙවෙනි වේශයක් සකස් වෙනවා. දෙවෙනි වේශය කියන්නේ ද්වේෂයකි. ද්වේෂය කියන්නේ වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, පටිගය, තරහ, තව නොයෙකුත් රෝධ, විරෝධ, මේ නොයෙකුත් වචනවලින් බුද්ධ දේශනාවේ විග්‍රහ කරලා තියෙනවා. මේක සංසාරයට බැඳෙන දෙවෙනි බැම්ම. පළවෙනි බැම්ම අර ප්‍රිය දේට ඇලීම. මේ දෙවෙනි බැම්ම අප්‍රිය දේට ගැටීම. හැබැයි මේ ප්‍රිය දේට ඇලීමත් අප්‍රිය දේට ගැටීමත් දෙකම ඇතිවන්නට මුල්වන්නා වූ තුන්වන හේතුවක් තියෙනවා. මේ තුන්වන හේතුව තමයි පළවෙනි හේතුව. මම නමුත් මේක පළවෙනියට කිව්වේ නැත්තේ ටිකක් මේක ගැඹුරු. මේ තුන්වන හේතුව තමයි හැම පෘථග්ජන පුද්ගලයෙක්ම ඔය ඇහැ කන නාසය දිවකය මන කියන අය පාවිච්චි කරනකොට යම් මැනීමක් පාත්තන මානයක් තියෙන මිම්මක් තියෙන. මේ මානය මිම්ම මැනීම ඒ පුද්ගලයා කරන්නේ තමන් විසින් හදාගත්ත මිම්මකින් මනින් මානයකින් මනින්. ඒ මිම්ම ඒ පුද්ගලයාටම සීමා වූ පෞද්ගලික වූ ආත්මීය වූ මිම්ම. ඒක කිසිසේත්ම අනිත් පුද්ගලයන්ට ඒ මිම්ම ගැලපෙන්නේ නැහැ. නමුත් ඒ පුද්ගලයාට ඒ මිම්ම ගැලපෙනවා. ඒ අනුව ඒ පුද්ගලයා දිට්ටි ගතන් දිට්ටි ගානන් දිට්ටි කාන්තාරන් දිට්ටි විසුගන් දිට්ටි සංයෝජනම් කියන තත්වයට දිට්ටි ගතව. එබුදරයන මේක හරියටම හරි. මේ මම කියන දේ හිතන දේ මන් දකින දේ මන් තේරුම් ගත්ත දේ තමයි එකම ඇත්ත. මගේ දේවියෝ තමයි එකම දේවියෝ. වෙන දෙවියෙක් නෑ. මේ ආකාරයට මගේ ධර්මය තමයි මගේ ආගම තමයි මගේ වැඳුම් පිදුම් වැඳුම් පෙතුම් තමයි එකම දේ නිවන. එක ඒ පුද්ගලයා තුන ඇති වූ දිට්ඨි ගතවීම. ඒ දෘෂ්ටිය දැක්ම ආකල්පය මැනීම විම තමයි මේ මෝහය කියලා බුද්ධ දේශනාවේ කිව්වේ. මෝහය කියන්නේ මෝහාවීම. මෝහා වෙන්නේ ඒ පුද්ගලයාගේ මනස. මනස මෝහා වෙන්නේ අර දිට්ඨි ගතවීම. දිට්ඨි ගතවීම නිසා ඒ පුද්ගලයාට මේ යෝනිසෝ මනසිකාරය සහ අයෝනිසෝ මනසිකාරය කියන දෙපැත්ත තේරුම් අරගෙන ද්වතාවයේ දැනගෙන කටයුතු කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. දෙපැත්තක් තියෙන බව හිතනවත් ඒ පුද්ගලයාට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒ පුද්ගලයා එච්චර දිට්ඨිගත වෙනවා. දිට්ඨි ගහන දිට්ඨි අතරමං වෙලා. ඒ නිසා එවගේ දිට්ඨිගත වූ පුද්ගලයෙකුට කියනවා අසුතවත් පෘථග්ජන පුද්ගලයා. මේ අසුතවත් පෘථග්ජන පුද්ගලයාට මේ වගේ දෙපැත්තක් ලෝකෙ තියෙනවා ද්වතාවයක් ලෝකෙ තියෙනවා කියලා තේරුම් ගන්න බැරි කම තමයි අර යෝනිසෝ මනසිකාරය සහ අයෝනිසෝ මනසිකාරය කියන දෙපැත්ත තේරුම් ගන්න බැරි කම. ඒ නිසා වෙන්නේ ඒ පුද්ගලයා තමන්ගේ මිම්මෙන් තමන්ගේ මානෙන් තමන්ගේ අර හිතට ආපු තීරණ පරිඥාවෙන් මනින්න පටන් ගන්නවා සියලු දේ එකක් නෙමෙයි. ඇහැට දකින්න රූප, කනට ඇහෙන ශබ්ද, නාසයට ලැබෙන ගඳ සුවඳ, දිවට ලැබෙන රස, කයට ලැබෙන පහස, පොට්ටබ්බ, මනසට ලැබෙන ධම්ම, මේ සියලු දේ ඒ පුද්ගලයා මනින්නේ තමන් හදාගත්ත තමන් තීරණය කරපු මිම්මකි. මේ තීරණය කියනවා සම්තීරණ. ඒ තීරණයට බැඳීමට කියන සම්පටිච්ච. ඒ අනුව ඒ සම්තීරණ සම්පටිච්ච නිසා ඒ පුද්ගලයා මේ සංසාරය කියන සකස් වීමක් සකස් වෙලා මේ තමන්ගේ හිතේ ඇති කරගත්ත ඒ මැනීමෙන් කරන දේ තමයි ඒ පුද්ගලයාට සාර වටින්නේ හොඳ ප්‍රිය මනාප මිහි. ඒ අනුව ඒ පුද්ගලයා දිට්ඨිගත වූ පුද්ගලයෙක් වෙනවා. ඒ නිසා ඒ පුද්ගලයාගේ මැනීම මෝහය තියෙන පැරණිසේ මනින්. දැන් මම පොඩි උදාහරණයක් කියන්න. දැන් මේක කොතනට ගැලපෙන උදාහරණයක්. දැන් දූරියෙන් ගෙලියක් ගන්නු යම් කිසි පුද්ගලයෙක් මේ දූරියෙන් පිළිබඳව කාලා අමුර්ථය වගේ මේ දූරියෙන් රසයි කියලා ඒ පුද්ගලයා මැනලා තීරණය කරලා ඒකට ප්‍රිය මනාප වූ මිහිරි වූ දෙයක් හැටියට ඒක තීරණය කරලා මේ දූරියෙන් දිවට ඒ වගේම ඇහැට කන්නාසයට දිවට කයට මනට හයටම මේ වගේ පුද්ගලයන් පුද්ගලයෝ ඒ වගේ මනිනවා. ඒ වගේ මීමකින් මනිනවා. දැන් ඔය දූරියෙන්ම ඒ ගෙදරම ඉන්න අනිත් එක්කෙනා සමහර විට මේ ස්වාමි පුරුෂයා දූරියෙන් අමුත්‍ය වගේ කන්න රසයි කැමති කියලා තීරණය කළා. එයාගේම භාර්යාව ඔය දූරියෙන්ම වමන යන තරම් අප්‍රියයි අමිහිරි මතක් වෙනකොට සිහිපත් වෙනකොට සුගඳ එනකොට මේ ඇහැට කන්නාසයට දිවට කයට මතක් වෙනකොටත් වමන යන තරමට අප්‍රියයි අමිහිරි අමනාප. දැන් ඔය පුද්ගලයෝ දෙන්න හිතන්නේ මේ ඔක්කොම වැරදි තියෙන්නේ අර දූරියෙන්ද? අර ප්‍රියමනාප වූ මිහිරි වූ රස සුවය තියෙන්නේ අර දූරියෙන් කෙරෙහි? එක්කෙනෙක් හිතනවා, අනිත් එක්කෙනා හිතනවා ඔය දූරියෙන් කෙරෙහි අර වමන යන තරම් අප්‍රිය මිහිරි ගඳ සුවඳ අර රස ඔය සියල්ලම තියෙනවා. දැන් මේක කොයි තරම් දුරට නිවැරදිද වැරදිද කියලා තීරණය කරන්න තේරුම් ගන්න ධර්මයේ ධර්මයට බහගල්පන්න බැරි නිසායි මේක සිද්ධ වෙන්නේ. නමුත් දුරියන් ගෙඩියේ එක රසයි එක සුවඳයි එක පාටයි එක වර්ණයයි තියෙන දෙකක් නැහැ. මේක දෙන්නගේ වැරදි මැනීම. මේක තේරුම් ගන්න බැරි කම තමයි මේ මාන්‍ය කියන්නේ මැනීම කියන්නේ මෝහය කියන්නේ අඥානකම කියන්නේ තව නොයෙකුත් වචන වලින් බුදුහාමුදුරුව මේ දේශනා කරපු ධර්මය. මේක මේ උදාහරණ අනුව ඕන කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. මෙතෙන්දී අර පුද්ගලයෝ දෙන්නගේ මේ වර්ධ තියෙන අර දුරියන් ප්‍රියය මනාපය මිහිරි කියලා අන්තවාදී ලෙස අන්තගාමී ලෙස තීරණය කළේ එක පුද්ගලයෙක්. ඒ වගේම මේ වමනයන් තරම් අප්‍රියය අමිහිරි කියලා තීරණය කළේ තව පුද්ගලයෙක්. මේ පුද්ගලයෝ දෙන්නම අන්තවාදී. හැබැයි ඒ තමන්ගේ වැරදි තීරණය තේරුම් නොගැනීම නිසා තමයි අර දුප්පඤ්ඤාස වෙන්නේ, අඥාන වෙන්නේ, මෝහයෙන් මුලා වෙන්නේ, වැරදිසේ කටයුතු කරන්නේ. දැන් මේක මේ දුරියන් වලට විතරක් නෙමේ ඇහැට, කන්නට, නාසයට, දිවට, කයට, මනට අරමුණු වන සියලු ආරම්මණ වලට මේ ධර්මතාවය නියත වශයෙන්ම සාධාරණ. දැන් අපි හිතනවා, අපි හිතමු එක පවුලක් ඉන්නවා ගෙදර. මේ පවුලට අල්ලපු ඇටේ එහා පැත්තේ දෙපැත්තේ ගෙවල් දෙකක් තියෙනවා. දැන් මේ පුද්ගලයා හිතනවා අල්ලපු ඇටේ ඉන්නේ මගේ මිත්‍රයෙක්, යාළුවෙක්, හිතවතෙක්. අනිත් පැත්තේ ඉන්නේ වෛරකාරී, තරහකාරී, විරුද්ධකාරී. දැන් මේ වගේ මේ මැනීම අර එක පැත්තකින් ප්‍රියමනාප වූ මිහිරි වූ පුද්ගලයෙක්, අනිත් පැත්තේ වෛර තරහකාරී. මේ දෙකම අර දුරියන් ගෙඩිය වගේම තමන් විසින් හදාගත්ත තමන්ගේ වැරදි බිම්ම නිසා, මානෙ නිසා, තීරණය නිසා, තීරණ පරිඥාව නිසා ඇති කරගත්ත දෙයක්. ඒ සමහර විටක අර හිතවත් මිත්‍රයි කියන මිනිස්සු සමහර විටක ඒක දන්නෙත් නැහැ. ඒ මිනිස්සු සමහර විටක වෙන ආකාරයක කටයුතු කරන වෙන්න පුළුවන් උදින් පෙන්වුවා. අර තරහයි වෛරයි කියපු මිනිස්සුන්ගේ හිතේ කිසිම තරහක් වෛරයක් ක්‍රෝධයක් ඊර්ෂාවක් නැති වෙන්නත් පුළුවන්. හැබැයි එකම වැඩේ අර මන්න පුද්ගලයා තමන්ගේ මැනීමේ මේක මැන්න, මේ මැනීම වැරදි බව ඒ පුද්ගලයා දැක්කේ නැහැ, තේරුම් ගන්න බැහැ. ඒ නිසා ඒ පුද්ගලයා තමන්ට නොගැලපෙන, නොපෑහෙන, නොසීහෙන යම් දෙයක් තමන්ගේ අර මෙතෙක් පුරුදු කරගෙන ආපු දීර්ඝ සංසාරයේ මේ ගති පුරුදු වලට නොපෑහුණාට, නොගැලපුණාට, නොසීහුණාට තමයි අර තරහකාරය, වෛරකාරය, විරුද්ධකාරය කියන්නේ. නමුත් සමහර විටක ඒ පුද්ගලයා බොහොම හොඳ පුද්ගලයෙක් වෙන්න පුළුවන්. ඒ වගේම අර මිත්‍රයෝ කියන පුද්ගලයා අර පුද්ගලයාගේ මැනීම අනුවයි අර මිත්‍රයෙක් උනේ. ඒ පුද්ගලයා කිසිසේත්ම කල්යාණ මිත්‍රයෙක් වෙන්න බෑ. ඉතින් ඒක නිසා මේක කල්පනා කරන්න ඕන. මේ ඒ අල්ලපු ගෙවල් දෙකේ මිනිස්සුන්ගේ තියෙන වරදක් නෙමෙයි මේක. මේ තමන්ගේ මැනීමේ වරද. මේ තමන්ගේ මැනීමේ වරද තමන්ට තේරුම් ගන්න බැරි කම තමයි මෝහය, අඥානකම, දුප්පඤ්ඤාසකම, දුකට හේතුව මේ සියලුම දේවල්. ඒ නිසා මේක තමන් හදාගත්ත තමන්ගේ මින්ම වැරදි බව තේරුම් නොගන්නා තාක් කල් අර තුන්වෙනි මේ සංසාර ගමනට බැඳෙන, ඈඳෙන තුන්වෙනි බැම්ම වූ මෝහය, මානය, පෘථග්ජන පුද්ගලයේ තුළ පවතින. ඒ මෝහය, මානය, ඒ පෘථග්ජන පුද්ගලයා තුළ ක්‍රියාත්මක වන තාක් කල් ඒ පුද්ගලයා තුළ රාගය, ද්වේෂය ඉබේම ඇති වෙනවා. එනිසා මෝහය, මානය යම් කිසි පුද්ගලයෙක් තුළ පවතිනවා නම්, වැරදිසේ මනිනවා නම්, වැරදිසේ මැනලා තීරණ ගන්නවා නම්, ඒ පුද්ගලයා තුළ රාගය ඇති වෙනවා, ද්වේෂය ඇති වෙනවා, මෝහය ඇති වෙනවා. තුනම ඔය බැමි තුනම සකස් වෙනවා. මේක හොඳට තේරුම් ගත යුතුයි. ඔය බැමි තුනම සකස් වෙන්නේ එක අවස්ථාවක අර තමන් මේ මානෙන් වැරදිසේ මනින අයෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන හැම වෙලාවකම රාගය ද්වේෂය මෝහය කියන බැමි තුන අනුසය හැටියට සකස් වෙලා තණ්හා අනුසය පටිඝා අනුසය අවිද්‍යා අනුසය කියන අර පැවැත්ම දිගින් දිගටම පවත්වාගෙන යන්නට උපකාර වන්නා වූ විඥාන ශක්තිය වේගයක් ආවේගයක් චිත්තාවේගයක් ඒ පුද්ගලය තුළ අලුතෙන් ප්‍රභාවය වෙන අලුතෙන් නිර්මාණය අලුතෙන් සකස් වෙන. ඒ නිසා මේ සංසාර රියගමන යන්නේ ඔය කියන විඥාන ශක්තිය, ඔය කියන වේගය, ඔය කියන අර රාගය ද්වේෂය මෝහය කියන මේ තුනෙන්, මේ බැමි තුන නිසා සංසාර ගමනට බැඳෙනවා. ඒ බැමි තුන මේ රාගය ද්වේෂය මෝහය නිසා අලුතෙන් සකස් වෙනවා. අනුසය හැටියට. ඉතින් ඒක නිසා සෑම කෘතඥ පුද්ගලයෙක්ම මේ තියෙන යන අන්තෝ ජටා බහි ජටා 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 බහි. ඒක නිසා මෙතන තියෙන මේ ගැට ගොඩ පැටලෙවිලා. ඉතින් ඒක නිසා මේ ගැටෙන් මේ පැටලෙවිල්ලෙන් මේ මිදීමෙන් නිදහස් වෙන්න පුළුවන්කමක් තියෙන්නේ මේ උතුම් ධර්මය තේරුම් අරගෙන තමන් ගැන තමන් විසින් තමන්ගේ හිතේ ඇතිවන මේ අරමුණු වලට තමන් අඩුගානේ මනිනානම් වැරදිසේ අයෝනිසෝ මනසිකාරේ ඒ වැරදිසේ මනින අයෝනිසෝ මනසිකාරේ මනින හැම අවස්ථාවකම මේ ප්‍රියදේට ඇලීම අප්‍රියදේට ගැටීම සහ ප්‍රියාප්‍රියාතර මුලාවීම කියන තුනම එකවරම පෘථග්ජන පුද්ගලයෙ තුළ ඇති වෙනවා. මේකට අපි පොඩි උදාහරණයක් අරගත්තොත් ඕන කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් වෙයි. ඔය රාගය ද්වේෂය මෝහය තුනම එකවරම හිතක උපදිනවා. හැබැයි ඒක පේන්නේ නැහැ, ඒක තේරුම් ගන්න බෑ. ඒක තේරුම් ගන්න නම් මේ ධර්මය නිවැරදිව දකින්න ඕන, ධර්මය තේරුම් ගන්න ඕන. අපි හිතමු ඔන්න දැන් මෙතෙන්ට ආවම කවුරු හරි මේ සංඝරත්නය කෙනෙක් කේක් කෑල්ලක් දුන්නා. දැන් එක උනා හරි කෑමක් දුන්නා, එක බීමක්, එක කේක් කෑල්ලක් දුන්නා කියපු කන්න දැන් තේරෙන වෙලාව. දැන් මේ කේක් කෑල්ල කටට ගන්න, කේක් කෑල්ල පිළිගන්න දුන්නා, කටට ගත්තා. මේ කේක් කෑල්ල කටට ගත්ත ගමන්ම ඔකේ දිවෙන් රස බලලා ඔය කේක් කෑල්ල තමන් දැනුවත් හෝ නොදැනුවත් ඔය කෑල්ල මනිනවා. මොනවත් එක්කද මනින්නේ? මීට පෙර කවදාවු මේ ජීවිත කාලය තුළවෝ කවදාවෝ කාපු අනිකුත් කේක් එක්කලා ඕක ඉබේම මනිනවා, මැනිනවා. මැනිලා මැනීම නිසා, මේ මානිය නිසා ඔය කේක් කෑල්ල අර ඉස්සෙල්ලා කෑව කේක් වලට වඩා එක ප්‍රියමනාප මිහිරි වෙන්න පුළුවන්, එක අප්‍රියමනාප අමිහිරි වෙන්න පුළුවන්. දැන් බැරි වෙලාවල් මේ කේක් කෑල්ල මීට පෙර කේක් කෑලි වලට කාපු කේක් කෑලි වලට වඩා හොඳට රස නම් ප්‍රිය නම් ඔය කේක් කෑල්ලට රාගයක් ඇති වෙනවා. ඒ කේක් කෑල්ල අප්‍රියමිහිරි නම් ඔය කේක් කෑල්ලට ද්වේෂයක් ඇති වෙනවා. දැන් මේ අලුතෙන් දුන්න මේ වෙලාවේ කෑව කේක් කෑල්ල ප්‍රියයි මනාප නම් අර ඉස්සෙල්ලා කාපු කේක් කෑලි වලට අර මනිනකොට අප්‍රිය අමිහිරි අමනාපයක් ඒ මොහොතෙම ඇති වෙනවා. ඒ අනුව මේ පෘථග්ජන පුද්ගලයා, මේ මනින පුද්ගලයා, මේ වැරදි තීරණ ගන්න පුද්ගලයා, මේ තීරණ පරිඥාව සම්පටිච්චන සම්තීරණ වැඩි නිසා, වැරදි නිසා, ඒ අනුව ඒ පුද්ගලයාගේ හිතේ සංචේතනා ඇති වෙනවා. දැන් මේක සංකාර හැටියට ක්‍රියාත්මක වෙනවා. දැන් හොඳ දැන් මේ කාපු කේක් කෑල්ල හොඳ ප්‍රියයි මනාපයි මිහිරි කියලා යම් කිසි කෙනෙක් තීරණය කළොත් ඒ අනුව එයාට එක පාරටම හිතට එනවා තව කීයක් කෑල්ලක් ගන්න ඕන. තව එකක් ගන්න ඕන. අහන්න ඕන කොහෙන්ද ගත්තේ කියලා. අහන්න ඕන කීයද මේක. හෙටත් ගන්න පුළුවන් වෙයි. හෙටත් ගන්න පුළුවන් වෙයි. අපේ ගෙදර ළමින්ටත් දෙන්න පුළුවන් වෙයි. යාළුවන්ටත් දෙන්න පුළුවන් වෙයි. මේක කොහොමද හැදුවේ? මේ ආදී කොට ඇත්තා වූ දහස සිටිවිලි දිගේ අරමුණු දිගේ සංචේතන පවත්තලා ඔය කේ කෑල්ල පිළිබඳව යම් උපාදානයක් හිතේ ඇතිවේ. මේක තමයි මේ වැරදි මැනීමේ තීරණ ගැනීම. ඒ නිසා යම්කිසි කෙනෙක් මේක තේරුම් ගත්තොත් දිත්තේව දිට්ඨ මත්තම් භවිෂ්‍යති සුතේව සුත මත්තම් භවිෂ්‍යති මුතේව මුත මත්තම් භවිෂ්‍යති විඤ්ඤතේ විඤ්ඤාත මත්තම් භවිෂ්‍යති කියන මේ ධර්මතා හතර චතුසුවහරේසු මේ ධර්මතාවේ යම්කිසි කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් නම් ඔය කේකෑල මනින්නේ නැහැ. කේකෑල දුන්නා කේකෑල කෑවා එතනින් එහාට අර මනෝ සංකේතන චක්කු සංකේතන සෝධ සංකේතන ගාන සංකේතන දිවා සංකේතන කාය සංකේතන මනෝ සංකේතන එකක්වත් පාර්ථන්නේ නැත්නම් අන්නේ ඒ පුද්ගලයා උපේක්ෂා සිටින් මේ මැනීම නවත්තලා මැනීම දිගේ රෝධ නොකර මේ ධර්මතාවය නිරෝධ කරන්න පුළුවන්. එහෙනම් ඒ පුද්ගලයා මේ දෙයට ඇලෙන්නේ නැහැ, අප්‍රිය දෙයට ගැටෙන්නේ නැහැ, ප්‍රියා ප්‍රියාතර මනින්නේ නැහැ. එහෙනම් තණ්හා අනුසය, පටිඝා අනුසය, අවිද්‍යා අනුසය මේ කිසිම මේ පැවැත්ම පාර්ථාවගෙන යන්නට උපකාර වන්නා වූ මේ විඥාන ශක්තිය උපත ලබන්නා වූ අලුතෙන් ප්‍රභවය ලබන්නා වූ මේ කිසිම වේගයක් ආවේගයක් චිත්ත ආවේගයක් ඒ පුද්ගලයා දුන්නේ නැහැ. හැබැයි ඒ පුද්ගලයා කේකෑල්ලක් ලැබුණා, කේකෑල්ල කෑම. එමුනන්නම් යම් කිසි මිහිරි ආහාරයක් ලැබුණා, ඒ ආහාරය ගත්තා. ඒකේ වරදක් නැහැ. ඇයි රූපයක් බැලුවට වරදක් නැහැ. එකට ඇඳුනොත් ගැටුනොත් උඩා වුණොත් විතරයි වරද. කණෙන් ශබ්දයක් ඇහුවා ඒකට ඇලුනේ නැත්නම් ගැටුනේ නැත්නම් උඩා වුණේ නැත්නම් ඒක වරදක් නෑ. ඒ වගේමයි මේ ඇහැ කන නාසය දිවකය මන කියන හයම තියෙන්නේ ලැබිලා තියෙන්නේ ධර්මතාවයේ පාවිච්චි කරන්න භාවිතා කරන්න පරිහරණය කරන්න. හැබැයි පෘථග්ජන පුද්ගලයා මේ ඇහැ කන්නාසේ දිවකාය මන මේ පාවිච්චි කිරීම භාවිතා කිරීම ඉක්මවා ගිහිල්ලා අභිභවා ගිහිල්ලා ඊට වඩා දේවල් කරනවා. ඒ වඩා දේවල් තමයි අර ඇහැට ප්‍රිය මනාප වූ ඇහැ පිනවා පිනවා කටයුතු කරන්න පුළුවන් වන දේවල් පිළිබඳව මනෝ සංචේතන පවත්වලා ඒ ඇහැට ප්‍රියමනාප වූ දෙයින් ලැබපු අර ආමිෂ සුවය, අර ලෝක ආස්වාදය නැවත නැවතත් යලි යලි මතු මතු විඳවීමේ පිනවීමේ පිනවා පිනවා කටයුතු කිරීමේ ආශාවක් තණ්හාවක් කැමැත්තක් නිසා මේ පඤ්චස්කන්ධයම උපාදානය කරගන්න. මේ පඤ්චස්කන්ධය තියෙන්නේ භාවිතා කරන්න, පරිහරණය කරන්න මිසක උපාදානය කරගෙන තමන් සන්තකයේ පාර්ථ ගන්න අල්ලගන්න අයිති කරගන්න නෙමෙයි. ඒ නිසා යම්කිසි කෙනෙක් මේ පඤ්චස්කන්ධය භාවිතා කිරීම පරිහරණය කිරීම ඉක්මවා ගිහිලා ඒක තමන්ට වෙන් කරගෙන කොටු කරගෙන උපාදානය කරගත්තොත් ඒක තමන්ට බරක් වෙනවා, බයක් වෙනවා, බැම්මකට බැඳෙනවා. මේ බන්ධනේ නිසා ඒක යම් ආකාරයකට දුකට හේතුවෙනවා. අර බැමි තුනම සකස් කරගන්නේ මෙන්න මේ පඤ්චස්කන්ධය උපාදානය කර ගැනීම කියන ක්‍රියාව නිසා. ඒ නිසා පින්වතුනි මේ ඇහැ කන නාසය දිවකය මන කියන අය තියෙන්නේ පාවිච්චි කරන්න. ඒවා පාවිච්චි කිරීමේ කිසිම වරදක් නැහැ. හැබැයි ඒවා වැරදිසේ අසංවරසේ පාවිච්චි කිරීම, ආයතන හැටියට පාවිච්චි කිරීම වැරදි. එවගම මේ පංචස්කන්ධය තියෙන්නේ මාවිච්චි කරන්න භාවිතා කරන්න බුදුහාමුදුරන්ටවත් අරහතුන් වහන්සේටවත් මේ ආපෝ තේජෝ වායෝ පඨවි කියන මහා භූත හතර භාවිතා නොකර ජීවත් වෙන්න බෑක මොහොතක්. ඒ නිසා බුදුහාමුදුරෝ ඇකරණාසය දිවකය මන භාවිතා කළා වගේම මේ පංචස්කන්ධය යම් ආකාරයකින් භාවිතා කළා භාවිතා කරනවා. හැබැයි උපාදානය කරන නොකෙ මේ උපාදානය කරගන්නෙම අර සංචේතන පවත්තලා සංකාර පැවැත්වීමේ සංකාර පවත්තන සංචේතනාදිගේ රවුංගාන රෝධගාන හැම අවස්ථාවකම අලුතෙන් විඥාන ශක්තියක් වේගයක් මේ පැවැත්ම පවත්වාගෙන යන බලවේගයක් අලුතෙන් ප්‍රභාවය වෙනවා. හේතුන් පටිච්ච සම්භූතං කිව්වේ එකයි. එහෙම නැත්නම් ඒ ධම්මා හේතු පබ්බවා කිව්වේ මේකයි. හේතු ප්‍රභවය. ඒක නිසා පින්වතුනි මේ ඇහැට දකින රූප කනට ආන ශබ්ද නාසයට දිවට කයට මනට හයට අරමුණු මේ අරමුණු තියෙනවා ලෝක. ඒවා ප්‍රියමනාපේවත් තියෙනවා. අප්‍රියමනාපේවත් තියෙනවා. හැබැයි ඒ ප්‍රියමනාප දෙයට ඇලෙන්නේ නැහැ ආර්ය ධර්මයේ තේරුම් ගත්ත කෙනෙක්. අප්‍රියමහිර දෙයට ගැටෙන්නේ නැහැ ආර්ය ධර්මයේ තේරුම් ගත්ත පුද්ගලෙ. ඒ පුද්ගලයා යෝනිසෝ මනසිකාරයේ කටයුතු කළා ඒ ඇලෙන දෙයට උපේක්ෂා සිටින් නොඇලී ඉන්නවා, ගැටෙන දෙයට උපේක්ෂා සිටින් මෛත්‍රී කළා නොගැටී නොඇලී මුලා නොවී ඉන්නවා ඉන්න පුළුවන්. ඉතින් ඒ අනුව අර මැමි තුන අලුතෙන් සකස් වෙන ක්‍රමවේදය ක්‍රම රටාව ඒ පුද්ගලයාටින් සිදුවෙන්නේ නැහැ. අනුසය අලුතෙන් උපද්වා ගන්නේ නැහැ. ඒ පුද්ගලයා මේ දුකට හේතුව දන්නවා. අර සංසාර බැඳීම මැමි තුන සකස් කර ගැනීම ඒ වගේම මේ මැමි තුන කියන එක සදාකාලිකව හැමදාම ඔය බැමි තුනෙන් බැඳිලා නැහැ කිසිම පුද්ගලෙ. මේක වර්තමාන මොහොත තුල කරන කියන හිතන අසංවර වැරදි ක්‍රියා නිසා අකුසල් සිත් නිසා අකුසල් අරමුණු නිසා පාපකාරී අරමුණු නිසා ඇතිවන වේගයක් නිසා වර්තමාන මොහොතේම අලුතෙන් සකස් වන බැම්ම. මේ බැම්ම අලුතෙන් සකස් වෙන එකක් මිසක සදාකාලිකවම තියෙන එකක් නෙමෙයි. එහෙම සදාකාලිකව වුණා නම් කෙනෙකුට මේ බැමි තුන කපලා ඒ බැමි තුනෙන් නිදහස් වෙලා නිබ්බාන කියන තත්වයට පත් වෙන්න බෑ. නිබ්බාන කියන්නේ මේ බැමි තුනෙන් නිදහස් වෙලා ඒ බාන් තුනම කපලා දාලා බැමි තුනෙන් මිදී නිදහස් වීම. ඒ නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. තමන්ගේ මේ දෛනිකව කරන්නා වූ ඇහැ කන්නාසය දිවකය මන පාවිච්චි කිරීම රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධය භාවිතා කිරීම සහ උපාදානය කිරීමත් කියන මේ දෙක හරියටියට තේරුම් ගත්තොත් ඕනම කෙනෙකුට පුළුවන්කම තියෙනවා මේ ලෝකේ ජීවත් වෙන්නත් පුළුවන්, ඇකන්නාසය දිවකය මන නිවැරදි ආකාරයට පූර්ණ වශයෙන් පාවිච්චි කරලා භාවිතා කරලා යම් සුවයක් නිරාමිස සුවයක් විඳින්නත් පුළුවන්. ඒ වගේම ආපෝ තේජෝ වායෝ පඨවි මහා භූත ඇතුළු මේ චතුර්ණජ මහා භූත මේ පංචස්කන්ධය භාවිතා කරන්නත් පුළුවන්. හැබැයි සංකාර කරන්නේ ක්‍රියාසිත පවත්වන ක්‍රියාසිත පවත්වන හැම මොහොතකම ප්‍රඥාව මතුවෙනවා. ඒ අනුව ප්‍රඥා උදපාදිකින්ටත් පත් වෙනවා. සංකාර සිතක් පවත්වන හැම අවස්ථාවකම විඥාන ශක්තියක් උපදිනවා. කෙලෙස් කටි අර බැමි තුන සකස් වෙනවා. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගත යුතු ධර්මතාවයක්. මේ අපි මේ සංසාර ගමන පාර්ථකණයන්නේ මේ දුකට පත් වෙන්නේ දුක් විඳින්නේ අපි ගාව මේ වැරදි ගතිගුණ වඩා වර්ධනය වෙන්නේ වෙන මොකක්වත් නිසා නෙමේ පුතඥන බුද්ධයාගේ නොදන්නා කම නිසා මේ ඇහැ කන නාසය දිවකය මන පාවිච්චි කිරීම වැරදියට අසංවරසේ කරන නිසා සහ මේ පංචස්කන්ධයේ රූප වේදනා සංඥා සංකාර විඥාන උපාදානය කර ගැනීම කියන පැරණි දේවල් දෙපැත්ත නිසා ඒක නිසා බුදුහාමුදුරුව දේශනා කරපු සියලුම අවුරුදු 45ක් තුළ දේශනා කර වදාළ සියලුම සූත්‍ර ධර්මවල එකම ධර්මතාවය මේ බැමි තුන තේරුම් අරගෙන මේ බැමි තුනෙන් නිදහස් වෙන ආකාරය තේරුම් අරගෙන ඒක ප්‍රතිපදාවක් පිළිවෙතක් ඇටියට මේ තේරුම් ගත්ත දවසින්දම් මුළු ජීවිත කාලය තුළම පාත්වාගෙන යනවා. ඒක තේරුම් ගත්තට පස්සේ ඒක සුවය, ඒක නිරාමිස සුවය, ඒක නිදහස, ඒක විමුක්තිය. ඒ නිසා එච්චර නිවීමක්, එච්චර විමුක්තියක් වෙන කොහේවත් මේ පැවැත්ම තුළ ලෝකයේ තුළ නැහැ. ඒකට කියනවා ඉහාත්ම සුඛ විහරණය, එහෙම නැත්නම් නිවන් සුවය. එතකොට අර ගහේ බැඳලා හිටිය මිනිහේ බැමි තුනකින් බැමි තුනම කපලා දාලා නිදහස් වුණා වගේ නිදහසක් නිරාමිස සුවයක් ඒ පුද්ගලයාට ලැබෙනවා. ඒක නිසා පින්වතුනි මේ බැමි තුන සකස් කරගන්නේ තමන්, මේ බැමි තුන නිසා බැඳෙන්නේ තමන්, ඒ බැමි තුන බැඳින්නේ පංචස්කන්ධයට, ඒ පංචස්කන්ධයේ උපාදානය කරගෙන අල්ලගත්තාම එකතුර ගත්තාම ඒක නැති වෙයි කියන බයක් තමන් තුළ ඇති වෙනවා. ඒක අහිමි වෙයි, නැති වෙයි, ගෙවිලා යයි, විනාශ වෙලා යයි, වයසට යයි, මේ ආදී කොට ඇත්තා වූ මේ දේවල් නිසා බයක් ඇති වෙනවා. වගේම මේක මේ බන්ධනයකට බැම්මකට ඉඳ වෙලා මේක බරක් වෙනවා, මේක පවත්වාගෙන යන්න ඕන කමක් තියෙනවා. ඒ නිසා බරක් වෙනවා. ඒ නිසා සියලු දේවල් වල මේ මුල, මේ හේතුව, මේ පංචස්කන්ධය තමන් විසින් තේරුම් නොගෙන උපාදානය කර ගැනීමට ක්‍රියා කිරීම නිසා. ඒ නිසා පින්වතුනි සෑම කෙනෙක්ම තේරුම් ගන්න ඕන මේ ධර්ම අවබෝධය කියන්නේ වෙන මොකක්වත් නෙමෙයි, තමන්ගේ හිතේ පිරිසිදු බව ඇති කර ගැනීම. මේ රාගයෙන් ප්‍රියදේට ඇලෙන, අප්‍රියදේට ගැටෙන, ප්‍රියාප්‍රියාතර මනින පුද්ගලයාගේ හිතේ පිරිසිදු කමක් නැහැ. ඒ පුද්ගලයාගේ හිතේ තියෙන කෙලෙස් සහිත වූ අකුසල් සිත් හෝ පාපකාරී සිත්. ඒ පුද්ගලයා කිසි දවසක ප්‍රියදේට ඇලීම තියෙනකම්, අප්‍රියදේට ගැටීම කරනකම්, ප්‍රියාප්‍රියාතර වැරදිසේ මනිනකම් මේ අකුසල් සිත් පාර්ථනවා. ඒ පුද්ගලයාගේ අරමුණු පිරිසිදු නැහැ. ඒ පුද්ගලයා විඥාන ශක්තිය උපදිනවා. ඒ පුද්ගලයා අර සංසාර ගමන යන්නට හේතු වන, මුල් වන, උපකාර වන, නිදාන වන, ප්‍රත්‍ය වන වැරදි දේ ක්‍රියාත්මක කරනවා. ඒක හොඳයි, ප්‍රියයි, මනාපයි, මිහිරි, ඒක තමයි හරි කියන තීරණය ඇතුව. ඒ අනුව ඒ පුද්ගලයා වැඳ වැඳ, පුද පුද, ඇද ඇද, පත පත මේ යම් යම් දේවල් භෞතික වශයෙන්, ලෞකික වශයෙන් දෙවියන්ගෙන් ඉල්ලනවා, භූතයන්ගෙන් ඉල්ලනවා, බලවේග වලින් ඉල්ලනවා, භෝගස් වලින් ඉල්ලනවා, පිළිම වලින් ඉල්ලනවා, තව නොයෙකුත් පන්සල් හාමුදුරුවන්ගෙන් ඉල්ලනවා, පුද්ගලයන්ගෙන් ඉල්ලනවා, නොයෙකුත් අයගෙන් යාඥා කරනවා. මේ යැදීම යාඥාව තමයි දේව ආගම් සංගත. දැන් ඔය දෙවියන්ගෙන් මේ ලංකාවේ මිනිස්සු වෙන කෙනෙක් නෙමෙයි, සමහරට රටේ ජනාධිපති දක්වා පහළම පුද්ගලයන් පවා ඔය ගිහිල්ලා දේවාල වලට යටිනවා, හිඟා කරනවා, හිඟන්නවා වගේ යටිනවා. මට මේක ලබා දෙන්න, මේක ලබා දෙන්න කියලා. ඕක ධර්මයේ නෙමෙයි, ඕක මේ පංචස්කන්ධ උපාද, මේක ආගම නෙමෙයි, මේ ආගම තමයි මේක ධර්මයේ නෙමෙයි. ඒ නිසා මේ බුද්ධ දේශනාව බුදුහාමුදුරන්ගේ ධර්මය තේරුම් නොගැනීම නිසායි මේ දේවාගම් සංකල්පවලට ඔය යාඥාවලට යැදීමවලට පැතීමවලට ප්‍රාර්ථනාවලට මේ පිළිවෙලට පූජාවලට මිනිස්සු මුලාවි. හැබැයි ඒක පැවැත්ම පවත්වාගෙන යන්නට ඔය පැඳුම් පිඳුම් වැඳුම් පැතුම් උපකාර වෙනවා. පැවැත්ම පවත්වාගෙන යනවා කියන්නේ රාගය ද්වේෂය මෝහය පවත්වාගෙන යන එකයි දිගින් දිගටම. ඒ වගේම මේ රාගය ද්වේෂය මෝහය දිගින් දිගටම පවත්වාගෙන යනවනම් ඒ පුද්ගලයන් නොදැනම දුකටපත් වෙනවා. අතරමං වෙනවා. සංසාර ගමනේ මේ ගිය ගමනට ඉර වෙලා මේ ගමන යන පුද්ගලයන් බවට පත් වෙනවා. ඒක නිසා පින්වතුනි සෑම කෙනෙක්ම කල්පනා කරගන්න ඕන මේ නිවන් මඟ වහන්නේ වැහෙන්නේ නිවන් මඟ ආවරණය කරන්නේ වෙන කවුරුවත් බාහිර බලවේගයක් පුද්ගලයෙක් දෙවියෙක් විශ්වකර්මයේ අම්මා තාත්තා නෙමෙයි. මේ නිවන ආවරණය කරන නිවන වහන පංචකාම නීවරණ ධර්මයන්ව සකස් කරගන්නේ තමන් විසින් කැමැත්තෙන්මයි. කැමැත්තෙන්මයි අදාළ. ඉතින් ඒක නිසා මේ නිවන ආවරණය කරන පංචකාම නීවරණ ධර්මයන් හදා ගන්නාතුරු අලුතෙන් සකස් කරගන්නා තාක්කල් කෙනෙකුගේ නිවන වැහෙනවා. ඒ පුද්ගලයා දුකටපත් වෙනවා. ඒ පුද්ගලයා සංසාරය අතරමං වෙනවා. කොච්චර වැන්දත් කොච්චර ප්‍රාර්ථනා කළත් කොච්චර බෝසත් පෙරුම් පිරුවත් පැතුවත් ප්‍රාර්ථනා කළත් පාරමිතා පිරුවත් ඒ පුද්ගලයාගේ දුකෙන් මුදවා නිදහස් කරන්නට කාටවත් පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ තියෙන්නේ නියම නිවැරදි ධර්මය මේ වර්තමාන මොහොත තුළ මේ මනුෂ්‍යත්ව ප්‍රතිලාභයක් ලැබූ අවස්ථාවේ කන සම්පත්තිය ලබන්නට උපකාර වන මේ ධර්ම මාර්ගයේ තේරුම් අරගෙන මේ ධර්ම මාර්ගය අනුගමනය කරලා මේක පිළිවෙතක් ප්‍රතිවදාවක් හැටියට තමන්ගේ හිත තුන්සිත පහදාගෙන පිරිසිදු කර ගැනීම හිත නික්ලේශී තත්ත්වයට පත් කර ගැනීම හිතේ හැම ආකාරයක රාගයක් ද්වේෂයක් මෝහයක් තියෙනවා නම් ඒක කෙලෙස් සහිත වූ සිතක් ඒක ආමිස සුවයට ගිජු වූ සිතක් ඒක පුණ්‍යභාගී වෙන්න පුළුවන් දෙව් මිනිස් සැප කෙලවර නිවන් දකින්න බලාපොරොත්තු වෙනවා නම් ප්‍රාර්ථනා කරනවා නම් ඉල්ලනවා නම් යම් කිසි කෙනෙක් පින්කමක් කරලා හෝ යම් කිසි ක්‍රියාවක් කරලා පූජාවට්ටියක් පූජා කළා මලක් පූජා කළා හෝ බෝධි පූජාවක් කරලා හෝ ඒ පුද්ගලයාගේ නිවන වහගන්නේ ඒ පුද්ගලයාම කරන ලද අර පුණ්‍ය අභිසංකාර නිසා. ඒ නිසා පින්වතුනි මේ තමන්ගේ නිවන වෙන බාහිර බලවේගයකට පුද්ගලයෙකුට කෙනෙකුට තමන්ගේ සාම්පුරුෂයට භාර්යාවට අම්මට තාත්තට දූ දරුවන්ට වහන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ තමන්ගේ නිවන වැහෙන්නේ වහගන්නේ තමා. ඒ වගේම තමන්ගේ නිවන විවෘත කරගන්න පුළුවන් නම් වෙනවනම් යම් කෙනෙකුට ඒ පුළුවන්කම ලැබෙන්නේ තමන් මේ ධර්ම මාර්ගය අනුගමනය කරලා තමන්ගේම තීනි සුචරිතය කාය සුචරිතය වාක් සුචරිතය මනෝ සුචරිතය පාත්තලා මේ ඉන්ද්‍රිය සංවරත්වයෙන් යුතුව භාවිතා කළා සංසිඳීම සම්මා කියන මේ සීල සමාධි ප්‍රඥා ත්‍රිසික්ඛා නියම නිවැරදි ආකාරයට ප්‍රතිපදාවක් හැටියට පරියායක් හැටියට අනුගමනය කිරීම. ඒ නිසා මේ සියලුම පින්වතුන් කල්පනා කරන්න ඕන මේ සංසාර ගමනට බැමි තුනකින් බැඳිලා ඉන්නවා. මේ බැමි හදාගත්තේ තමන්, මේ බැමි දකින්න ඕනේ තමන්. මේ බැමි වලින් නිදහස් වෙන්න නම් පිළිවෙතක් ප්‍රතිපදාවක් තියෙනවා. ඒක අනුගමනය කරන්න ඕන නිවැරදිව දැනගෙන තමන්මයි ඒ පිළිවෙත අනුගමනය කරනකොට මේ බැමි තුන කපලා දාන්න පුළුවන්, ක්ෂය කරන්න පුළුවන්. රාග ක්ෂයෝ, ද්වේෂ ක්ෂයෝ, මෝහ ක්ෂයෝ ක්ෂය කරන්න පුළුවන්. ක්ෂය කියන්නේ කපනවා, සිරිනවා, ඛණ්ඩනය කරනවා. ඒ නිසා මේ රාග බැම්ම, ද්වේෂ බැම්ම, මෝහ බැම්ම තේරුම් නොගෙන නොදක මේකට මුල් වූ නිදාන වූ ප්‍රත්‍ය වූ සමුදය තේරුම් නොගෙන මේ බැම්මි කපන්න බෑ. ඉතින් ඒක නිසා පින්වතුනි මේ උතුම් බුදුහාමුදුරුවන්ගේ ධර්මය උපකාර වෙන්නේ, පටිච්චසමුප්පාද දේශනාව උපකාර වෙන්නේ මේ අවුරුදු 45 තුල බුදුහාමුදුරුව මිනිස්සුන්ට ලෝකයට දේශනා කරපු දේශනාව දේශනා කළේ ඔය වඳින බුදන යඳින පතන මිනිස්සු කොටසක් බිහි කළා. මිනිස්සු අතරමං කරන්න නෙමෙයි මේ නිවන් මඟ ලෝකයාට විවෘත කරලා පහදා මේ මිනිස්සු මේ සමාජය යහපත් කරන්න. ඒ නිසා ඒ නිවන් මාර්ග අනුගමනය කරන ඒ වාක් සුචරිතය, වචී සුචරිතය, කාය සුචරිතය, මනෝ සුචරිතය ඇති කායන සම්වරෝ, වාචාය සම්වරෝ, මනසා සම්වරෝ කියන තත්ත්වයට පත් වූ පුද්ගලයන් පිරිසක් සමූහයක් ලෝකේ ඉන්නවා නම් කාගේ අතින්වත් වරදක් වෙන්නේ නැහැ. පිටුකම් වගේ පිටු ගන්නවා. ඒ අනුව යහපත් සාධාරණ උපදෝභාග විමුක්තිය, උපයෝභාග සාක්තියක් ලැබෙනවා. ඒ නිසා ලෞකික වශයෙන් ලෝකෝත්තර වශයෙන් මේ නිවන් මඟ අනුගමනය කිරීමෙන් උභයාර්ථ සාධනයක් උපදෝභාග විමුක්තියක් ලබන්නට මිනිහෙකුට, පුද්ගලයෙකුට, මනසක් තියෙන කෙනෙකුට පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඒ නිසා පින්වතුනි සෑම කෙනෙක්ම කල්පනා කරන්න ඕන මේ නිවන් දකින්නවා කියන එක කාගෙන්වත් ඉල්ලලා ඇදලා යාඥා කරලා ලබා ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ප්‍රාර්ථනා කරලා නම් කිසිම නිවනක් කිසිම කෙනෙකුට කිසිම දවසක ලැබෙන්නේ නැහැ. මට නිවන් ලැබේවා කියා ප්‍රාර්ථනා කළාට නිවන ලැබෙන්නේ නැහැ. නමුත් අද අපේ බෞද්ධයෝ සියලුම දෙනාව පුරුදු කරලා තියෙන්නේ නිවන් ප්‍රාර්ථනා කළා ලබා ගන්න පුළුවන් දෙයක් හැටියට ලබන. නමුත් ඒක වෙන්නේ නැති බව අවධාරණයෙන් තේරුම් ගන්න යුතුයි. තමන්ගේ අර තීනි සුචරිතය එවනම් කායන සංවරෝ, වාචාය සංවරෝ, මනසා සංවරෝ කියන මේ තීනි සංවරත්වයේ තිබුණොත් පමණයි සංවර සංසිඳීම සම්මා කියන සීල සමාධි ප්‍රඥා පූර්ණ වෙන්නේ. ඒ අනුව මේ කෙලෙස් මැමිතුන කපන්නට, නිවන් අවබෝධ කරගන්නට, නිබ්බාන ගාමී තත්ත්වයට පත් වෙන්නට පුළුවන්. ඉතින් ඒ සඳහා මේ පින්වතුන්ට යලි යලි මේ ගැන හිතන්නට දැන් අවස්ථාව ඇවිල්ලා තියෙනවා. ඒ නිසා තමන් මෙතෙක් කල් මොන වැරදි පාරක මාර්ගයක ගියත් දැන් නිදහස්ව නිවහල්ව කල්පනා කරන්න මේ වැඳලා පුදලා ඇදලා පතලා නිවන් ලබා ගන්න පුළුවන් කමක් නැහැ. ඒ වෙනුවට මේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු නිවැරදි ප්‍රතිපදාව පරියාප්ති ධර්මය අහලා ඒ නිවැරදි ප්‍රතිපත්ති පරියාප්ති ධර්මය අනුගමනය කරන්නට අධිෂ්ඨානයක් ඇති කරගෙන මේ ධර්ම මාර්ගය යන්නට සියලු පින්වතුන්ට ධර්මාවබෝධයේ ධර්ම ඥානය ලැබේ. දෙපැත්තක් නැති දෙයක් කිසිම දෙයක්. දෝතාවය, දෝතානුසතිය දෙපැත්ත තියෙනවා. හොඳ තියෙනවනම් නරක තියෙනවා. කළු තියෙනවනම් සුදු තියෙනවා. දිග තියෙනවා නම් කෙටි තියෙනවා. ලාභ තියෙනවා නම් අලාභ තියෙනවා. යස තියෙනවා නම් අර අයස තියෙනවා. අපි මේ හැම මිනිහෙක්ම සාපේක්ෂ වශයෙන් බලන්නේ. දැන් පිරිසිදු අපිරිසිදු. අපි බලන්නේ පෘථග්ජන පුද්ගලයේ සාපේක්ෂ. සමහර විට අපි ඉතාම හොඳයි පිරිසිදුයි කියලා හිතපු කියන දේ ඊට වඩා හොඳ තැනක් දැක්කම ඊට වඩා පිරිසිදුයි අර තැන අපිරිසිදුයි. නැද්ද? ඒක නිසා මේ තීරණ පරිඥාව කියන එක සාපේක්ෂයි. පෘථග්ජන පුද්ගලයෙකුගේ මැනී. ඒක උපේක්ඛාව නෙමෙයි ඒක සාපේක්ෂයි. හැම දෙයක්ම හැම පෘථග්ජන පුද්ගලයෙක්ම බලන්නේ සාපේක්ෂව. උපේක්ෂිතින් බලන්න බෑ ඒ පුද්ගලයා. ඒකයි වෙනස. දැන් අපි හිතමුකෝ ඔය ඉස්සර බොහොම දියුණු විද්‍යාඥයෝ පරමාණු කියලා හිතුවා. මේක තමයි කුඩාම අංශුව. නමුත් ඕක ටිකකාලයක් යනකොට පරමාණු වෙනස් වුණා. අර නියුට්‍රෝන ප්‍රෝටෝන හැටියට තව තුනකට බෙදුවා. නමුත් ඕකත් සාපේක්ෂයි. බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ එහෙම එකක් නැහැ. ඊට වඩා හුඟක් ගැඹුරුයි. බුදුහාමුදුරුවෝ ආපෝ තේජෝ ආයෝ පඨවි වර්ණ ගන්ධ රස ඕජා කියන සුද්ධාෂ්ටක වලට වඩා පහළ ඊට වඩා අඩු තැනකට ඊට වඩා වැඩි තැනකට අඩු තැනකට දෙපැත්තටම යන්න. ඒක ධර්මය. ඒක ධර්මතා. ඒක සබා මේ කෝප්පේ ගත්තත් මේ ඔඩලොදු ගත්තත් උබලත් කුලේ ගත්තත් මේ හැමතැනම ගත්තත් අපි පුද්ගලයක සත්වයක හැටියට ගත්තත් තියෙනම නේද ආපෝ තේජෝ ආයෝ පඨවි වර්ණ ගන්ධ රස ඕජා මිස වෙන කිසිම දෙයක් නැහැ. එකම වෙනස තියෙන්නේ විඥාන ශක්තියක් තියෙනවා මේ සත්වයන් පුද්ගලයන්ට. ගහකොළ වලට අවිඥානික ශක්තියක් තියෙනවා. ද්‍රව්‍ය වස්තු වලට සමහරක් මේ ගොඩනැගිලි වල ඒ තියෙන ආපෝ තේජෝ ආයෝ පඨවි වර්ණ ගන්ධ රස ඕජා. හැබැයි අවිඥානිකෝ සංඥානිකෝ විඥාන ශක්තියක් ක්‍රියාත්මක ශක්තියක් නැහැ. හැබැයි ඒවත් සබ්බේ මේ පියේ මනාපේ නානා බාහු විනා බාහු කියන ධර්මතාවයට ආදායි. වන්දිරල වත්නස. එනිසා මේක මේ තීරණ පරිඥා කියන එක හරියට දෙපැත්ත තේරුම් ගත යුතු දෙයක්. එකක් නෙමෙයි. මිනිස්සු ජීවත් වෙනකොට හැම මිනිහෙම පෘථග්ජන මට්ටමින් ආයෝනිසෝ මනසිකාරයෙන් තීරණයක් ගන්න. මේක හොඳ, මේක නරක. මේක දැන් අර යූරියන් වල ඒ වගේ මර අල්ලපු ගෙදර මිනිහා මිත්‍රෙක් අර තරහාකාරයෙක්. මේ ඔක්කොම තීරණ පරිඥාව වැරදි ෂේප් කරනවා, හරි ෂේප් කරනවා. දෙපැත්තම මැනීමක් තියෙනවා. හරිද? නමුත් දැන් එතන දැන් මිනිහෙක් වුණාම මනින්න ඕනේ. මනින්න නැතුව හොඳ දේ නරක දේ ඒත් මනින්න ඕනේ. නමුත් අතන අර කේක් කෑල්ල මැනීම අපි අර ඉස්සෙල්ලා කෑව කේක් වලට ද්වේෂයක් එනවා, දැන් මේ කේක් වලට රාගයක් එනවා මැනීම නිසා. හරිද? නමුත් දැන් මේ ධර්මය ඊට වඩා වෙනස්. දැන් අපිට අර දැන් අර වැරදි දේ වැරදි කියලා තේරුම් ගන්න පුළුවන් වෙනවා. හරි දේ හරි කියලා තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඒක අවශ්‍යද නැද්ද? ඒක අවශ්‍යයි. දැන් වැරදි දේ වැරදි කියලා නොදැනීම තමයි දුක. ඒ වැරදි දේ දිගටම පවත්වාගෙන යෑම තමයි දුක්ඛ සමුදය. ඒ වැරදි දේ නිවැරදි කියලා දැනීම තමයි ඒ දැකලා නිදහස් වීම තමයි දුක්ඛ නිරෝධය. ඒ නිවැරදි ප්‍රතිපදාව අනුගමනය කිරීම තමයි නිරෝධගාමිනී පටිපදා. එතකොට ඒ එතෙන්දි මේ චතුරාර්ය සත්‍යම අවබෝධ කරගන්න පුළුවන් ආකාරයට මේ ධර්මයේ තේරුම් ගත්තොත් එතන පරමාර්ථ ධර්ම. එතෙන්දි මනින්න ඕන. ඒක යෝනිසෝ මනසිකාරයේ මැනීමක් වුණොත් අතෙන්දි අයෝනිසෝ මනසිකාරයේ දෙපැත්තක් තියෙනවා. ඒ නිසා දැන් අපිට කවදක්වත් මේ උතුම් නිවන් දකින්න ධර්මය අහන්නට නොතිබුණු පහුගිය අවුරුදු 1800ක් විතර කාලය තුල කෙනෙකුට ආගමයි ධර්මයේ දෙකම නම් වෙන් කළා තේරුම් ගන්න බෑ. පුළුවන්කමක් තිබුණේ. මිනිස්සු ඒක නිසා උපතින් ලේබල් බෞද්ධ හැටියට උපන් රාජකයේ තිබ්බා. අපි බෞද්ධයෝ කිව්වා ඔය පන්තරට ගිහිල්ලා වඳිනවා, ඔය ප්‍රාර්ථනාවක් කරනවා නිවන් දකින්න යදිනවා, යාඥා කරන බෝධි පූජන වන්දිනවා පුදනවා. නමුත් තමන්ගේ හිතේ තියෙන මේ කෙලෙස් මිතුන දකින්න කිසිසේ කිසිම දෙනක මේ ධර්මයක් තිබුණේ. ඒකයි හේතු. නමුත් බුදුහාමුදුරුවෝ කළේ එදා යටපත් වෙලා තිබුණු අර බ්‍රහ්මජාල සූත්‍රයේ තියෙන එකම අදම තියෙනවා මේ රටේ හැමතැනම ලෝකෙ. ඒ ආකාරය තමයි ඔය තියෙන්නේ ඔක්කොම. ඔක්කොම භාවනා මධ්‍යස්ථානවල තියෙන බ්‍රහ්මත්වයේ ධ්‍යාන ලබන අභිඥා ලබන. නමුත් බුදුහාමුදුරුවෝ කවදක්වත් මේ උතුම් ධර්මයේ දේශනා කළේ ධ්‍යාන ලබන්න හෝ අභිඥා ලබන්න හෝ බ්‍රහ්මත්වයට පත් වෙන්න නෙමෙයි. මගඵල ලබන. මගඵල ලබනවා කියන එක තමන්ගේ හිතේ පිළිසිදු බව ඇති කර ගැනීම. කායන සංවරෝ, වාචාය සංවරෝ, මනසා සංවරෝ, සාධු සම්බන්ධ සංවරෝ වෙන මොකක් කරන්නේ? එතකොට මේ වෙන කාටවත් පුළුවන් තමන්ගේ හිතේ සංවර බවක් ඇති කරගන්න. තමන්ගේ ඇහැ ගමන්ට මිසා වෙන කාටවත් සංවර කරගන්න. ඒක තේරුම් ගන්න. දැන් අර කේක් කෑල්ල ගෑවා වගේ නෙමෙයි මේ මේ එක වෙනසක් තියෙනවා. මේක හිතන්නට කල්පනා කරන්නට පුළුවන් වෙන ධර්මයක්. දැන් අපි ජාතක කතාවක් කිව්වනම් ඒක හිතන්න දෙයක්. හොඳ රසවත්. හැබැයි හුඟක් අය ඉන්නවා හොඳ ජාතක කතාවක් අහලා, හොඳ රාහිත්‍ය කතාවක් අහලා, හොඳ කතාවක් අහලා හොඳට රස වෙනවා. එකත් දෙක. එහෙම පුද්ගලයෝ වැඩි. ඒ ඇයිද ඒක හොඳ ආහාරය. ඒක එතන තියෙනවා පොඩි වේගයක්. දැන් තමන් මේ බණ අහන එක, මේ ධර්මයේ අහන එක හොඳයි. ඒක දැනුම. තමන් දැක්මක් නොලබා අනුමානයෙන් තව කෙනෙකුට දෙන්න යෑම ටිකක් ධර්ම වැරද්දක් වෙන්නේ ඉඩ තියෙනවා. මේක දැනුමක් මිසක් දැන් පොතකින් හරි අපි බණ ධර්ම දේශනාවකින් රේඩියෝ එකකින් ගුවන් විදුලියකින් පොතකින් හරි මොකක් හරි අහලා සමහර විට විසුද්ධි මාර්ගයේ කියවලා එක්ක කවුරු හරි ධර්ම දේශනාවක් කරන දැනක් අනුව තමන් තීරණය කරනවා මේක තමයි හරි. ඒක දැන් මම කියන දේ කියලා මේකමයි කියලා හරි කියලා දැන් තව කෙනෙකුට කියන්න යෑම තමන් නොදැක අනුමාන ඥානයෙන් කීම වර්ධ. ප්‍රත්‍යක්ෂ ඥානයක් ලබන නම් තමන් තුළින් දකින්න මේ කියපු දේ ඇත්තද කියලා ඥානතෝ පස්සතු න අජානතෝ න අපස්සතෝ කයං වදාමි කියලා බුදුහාමුදුරු සබ්බාසව සූත්‍රයේ මුලින්ම විග්‍රහ කරලා තියෙනවා. ඥානතෝ කියන්නේ දැනුම, පස්සතෝ කියන්නේ පසක් කොට ප්‍රත්‍යක්ෂ වෙන දැකීම. එතකොට දකින්න පුළුවන් තමන් තුළින්. දැනගන්න පුළුවන් ඕනෙම නියකින් කඩේකින්, ටියුෂන් කඩේකින්, පොතකින්, ධර්ම දේශනාවකින්, ගුවන් විදුලියකින්, රේඩියෝ එකකින්, රූපවාහිනියකින්, ඕන චැනල් එකකින් දැනුම තියෙනවා. දැක්ම නැහැ. දැන් මහාචාර්යවරයෙක්ගේ තියෙන්නේ දැනුම මිසක් දැක්ම බින්දුව. මහාචාර්යවරයාගේ දැනුම උපරිම මොකක් පිළිබඳ තමන්ගේ අර විශේෂ දැන් බැරි වෙලාවත් ඔය මහාචාර්යවරයා තව පිට රටක ලොකු මහාචාර්යවරේ ඔය විශේෂ පිළිබඳව තව පොඩ්ඩක් අලුතෙන් දැම්ම අරගේ දැනුම ලාභේ හැබැයි දැක්ම එහෙම වෙනස් වෙන්නේ නැහැ ඒක ඒක ප්‍රත්‍යක්ෂ ඒක ඇත්ත දැන් මේ මහත්තයා අහන ප්‍රශ්නේ කාටත් ඇහෙන්න කියන දුර මේ මහත්තයා කියන්නේ දැන් මේක අපි යම් ක්‍රමයකට පුරුදු වෙලා පුහුණු වෙලා පදන්නේ මේ වේගය එකපාරට අර වේගයෙන් යන වේගයේ බ්‍රේක් ගහලා වගේ නවත්තන්න බෑ මේක ටිකක් වෙන්න ඕන දැන් ඇත්ත වශයෙන් ඉස්තෙල්ලාම අපි මේ ධර්ම මාර්ගයට ආවම මේ වේගය හඳුනගන්න මේක ටිකක් අමාරු වේගයක් තියෙන බවත් හඳුනගන්න මේ වේගයක් තියෙන බව මේ වේගය ඇති වෙන්නේ කොහොමද කියන එකත් හඳුනගන්න ඕනේ ඒක වේගයට මුල නිදාන වූ ප්‍රත්‍ය වූ හේතුව තේරුම් ගන්න ඒ හේතුව තේරුම් ගත්තාම තමන්ට පුළුවන් වෙනවා මේ වේගය යම් යම් ආකාරයකට නවත්තන්න මේ වේගය උපදින්නේ තමන්ගේම ක්‍රියාවක් නිසා සබ්බකාය චක්කුකාය රෝතකායට පටිච්ච වුණාම තමයි චක්කු විඥානකාය වේගයක් හැටියට උපදින්නේ සම්පස්සිකාය ඒ නිසා අපි ඇහෙන් දැක්ක දේ පිළිබඳව ඉවසලා විමසලා අර වේගය අඩු කරන්න ප්‍රහාණය කරන්න පස්සන්න පුළුවන් වෙනවා ඒකට කියනවා ඒ වේගය තමන් උපදවන වේගය තමන් දැකලා අය අලුතෙන් වර්තමාන මොහොතේ උපදවන වේගය අපිට නවත්තන්න පුළුවන් නම් ඒකට බුද්ධ දේශනාවේ වචනයක් කිව්වා පැහැදිලි පිළිසි මොකද්ද කායේ කාය අනුපස්සන මේ කායෙහි කාය අනුව වැලීම කියලා අද කියන්නේ ඒක නෙමෙයි මෙතන තියෙන්නේ කායේ චක්කුකාය සෝතකායට පටිච්ච වෙනවා ඒක චක්කුකාය රූපකායට පටිච්ච වෙනවා සෝතකාය අද්දකායට පටිච්ච වෙනවා ගානකාය ගන්ධකායට ජීවකාය රසකායට පොට්ටබ්බකාය කායකායට මනෝකාය ධම්මකායට හයක් පටිච්ච වෙනවා ඒ පටිච්ච වුණාම තමයි විඥානකාය කියන වේගය උපදින්නේ ඒ විඥානකාය උපදින්නේ නැහැ චක්කුකාය රූපකායට පටිච්ච වුණේ නැත්නම් ඇහෙන් දකින්න රූපේ ඇහෙන් දකීම කිසිසේත් වරදක් නෙමෙයි ඒකට මත් වෙලා ඒ මත් වීම නිසා අලුතෙන් වේගයක් සකස් කර ගැනීමයි මේ වේගය කිව්වේ ඒ වේගය තමන් ගාව තමන් විසින් උපද්දවන්නේ මේ වර්තමාන මොහොතේ ඒ වර්තමාන මොහොතේ දැන් තරහක් එනවා එන්නේ වර්තමාන මොහොතේ ඒ වර්තමාන මොහොතේන ඒ වේගය අපිට පුළුවන්කම තියෙනවා මෙත්තානුසුතියෙන් ඒ වේගය නවත්තන්න රාගයෙන් ප්‍රියදේට ඇලින ඒ වේගය අසුභානුසුතියෙන් අපිට පුළුවන්කම තියෙනවා තාවකාලිකව නවත්තන්න ඒ වගේම මානියෙන් වැරදිදේ මනීමෙන් එන වේගය අනිත්‍ය දුක්ඛ අනාත්ම වෙනෙහි කිරීමේ මේ අනුව නිබ්බිදා විරාගා නිරෝධා පටිනිසග්ග කියන බුද්ධානුසතියෙන් මේ වේගය තුන අර ප්‍රියදේට ඇලින අප්‍රියදේට ගැටෙන ප්‍රියාප්‍රියතර වැරදිදේ මනින මේ වේගය නවත්වීමයි අලුතෙන් ඉපදන්නට එන වේගය ප්‍රභවය වෙන්නට එන නිර්මාණය වෙන්න සකස් වෙන්නට එන වේගය ඒ මොහොතේම නැවතීමයි එත්තේසං උපජ්ජමානා උපජ්ජති එත්තේසං පහ්‍යමානා පහ්‍යති එත්තේසං නිවිතමානා නිවි මේක පුරුදු වෙන්න ඕන වැඩ මේක පුහුණු වෙන්න ඕන වැඩ මේක යම් ආකාරයකට තමන් විසින් තමා තුළින් සකස් කරගත යුතු හැකි දෙයක් ඒ වේගය ඕනම මිනිහෙකුට පෘථග්ජන තත්වයට එනකොට වේගය වැඩි වෙනවා වේගය වැඩිවීම තමයි අංශුසුකය ඒ වේගය නොඋපදවා ඒ වේගයට නොඇලී නොගැටී මුලා නොවී ඉන්න එක තමයි නිරාමිස සුඛය. ඒ නිසා දැන් ලෝකයා පුරුදු වෙලා තියෙන්නම ඔය වේගය හොඳයි ප්‍රියයි මනාපයි වී. හැබැයි ඒ පුද්ගලයාට මේ නිරාමිස සුඛය පිළිබඳව දැනීමක් නැහැ. ඒ පුද්ගලයාට තේරුමක් නැහැ මේ මේකට නොඇලී නොගැටී මුලා නොවි ඉවසා විමසා කටයුතු කළ කොච්චර සහනයක්ද දැන් තරහක් ආපු ගමන් වේගය ඒ තරහ ආපු ගමන් වේගය ඒ පුද්ගලයාට ඕන බණින්න ගහන්න රවන්න කොනිටන්න නියවන්න මොකක් හරි කරන්න රවන්න ඔරවන්න ඒ වේගය නිසා තමන්ට වෙන හානිය ආදීනව ඒ පුද්ගලයාට අකින්න නමුත් ඒ වගේම ඒ පුද්ගලයාට තේරුම් ගත්තොත් මේ වේගය නවත්තලා මම මෛත්‍රී කියන එකක් මෛත්‍රී කළොත් එතකොට තමන්ට වෙන යහපත දකින්න ඒක දැක්කන ඒක තේරුම් ගත්තන කිසිම පෘථග්ජන පුද්ගලයේ ඔය දෙපැත්තම ලකින්න තරයෙන් වෙන තමන්ට වෙන හානියත් මෛත්‍රී කිරීමෙන් තමන්ට සහ අජත්තා බහිද්දා බාහිර ලෝකෙට වෙන යහපත තමන්ට වෙන අර තරහ ගැනීම නිසා තමන්ට වෙන හානියත් බාහිර ලෝකෙට වෙන හානිය මෛත්‍රී කිරීම නිසා තමන්ට වෙන යහපත අනුන්ට වෙන යහපත ඒක තමයි කියන අජත්තාවා බහිද්දාවා අජත්ත බහිද්දාවා සමුදේ ධම්මාවා වය ධම්මාවා සමුදේ වය ධම්මාවා ඒ දෙකම දැක්කට පස්සේ කිසි මිනිහෙක් මේ තරහ යන වැඩ ඕන තරම් ලෝකෙදී මේ අහක යන කුණු කන්ද අහක යන නයි කරේනා ඒක වේගය ඒ වේගය තමයි හැම පුතග්ජන පුද්ගලයෙකුටම හොඳ ප්‍රිය මනාප මිහිරි මං හොඳ යන දෙකක් කිව්වන්නේ හොඳ යන පාරක් ගැවන්නේ තව ඉතින් පාරක් ගන්න බැරි නම් දේවාලයකට ගිහිල්ලා ශාප කරයි බස් කවියක් කරන්නේ එහෙනම් තමන්ට වෙන හානිය විනාශය විශ්වයට වෙන හානිය විනාශය ආපෝ තේජෝ ආයෝ පඨවි මහා භූතවලට වෙන විනාශය හානි දන්න බකින්න ඒක වහලා තියෙන ආගමෙන් ආගම කියන්නේ ඒ වහලා ඒවා මටම පුදුදු කිවි දැන් ඒක පුරුදු වුණාම පුහුණු වුණාම හිත ඒ සඳහා පදම් කළාම ඒක හරියන දැන් අපි පුරුදු වෙලා තියෙන අනිත් පැත්තට හැගාගෙන අපි දැන් පුරුදු වෙලා තියෙන ඇහැ පිනවන්නේ කොතනද කන පිනවන්නේ කොතනද නාසය දිවක දැන් ඒක අසංවර ඒක අසංවරයි ඒ අසංවර දේ තමයි අර අලුතෙන් වේගිය තමයි ඒක තමයි වටින ඒක තමයි ආමිෂ සුර ඒක තමයි පිනවා පිනවා ඒකට තමයි හැම තිස්සෙම පුරුදු කරගෙන තියෙන්නේ. දැන් මේ ජීවිත කාලය නෙමෙයි අතීත සංසාරේ අනන්ත අප්‍රමාණ කාලයක පුරුදුනේ පුණ දීගංවා දීග සංසාරේ පුරුදු කරගෙන තියෙන්නේ ඔය ඔන්න ඔය වැරදි පුරුදු. ඒක පස්ස කරන්න. ඒකයි දීගංවා පස්සසන්තෝ අසුසාමිති අසුසන්තෝ අසුසාමිති පස්සසාමිති සික්කති කිව්වේ ඕක. නැතු වෙන මොකක්වත් නෙමෙයි. පදන් වීමත් දෙපැත්තටම තියෙනවා හැම දෙයක්ම දෝතාවයක් තියෙනවා දෙපැත්තට තියෙනවා මේ පැවැත්ම තුල දෙපැත්තක් නැති කිසිම දෙයක් නැහැ සංකතයක දෙපැත්තක් තියෙනවා කාසියක දෙපැත්ත වගේම හැම දෙයකම හිතෙල්ලක ඇහෙන් දකින කණෙන් ආන සෑම දෙයකම හැම අරමුණකම දෙපැත්තක් තියෙනවා දෙපැත්තම දැක්ින්න පුළුවන් වුණොත් අන්න නිවන් දක්ක වෙනවා එක පැත්තක් විතරක් දකින්න පුද්ගලයෝ තමයි පෘථග් යන පුද්ගලයෝ වැරදි පාරේ යන්නේ ඒ පුද්ගලයාට මග්ගේ අමග්ග කියන ඥානයක් නැහැ. එක පැත්තක් දකින්න පුද්ගලයා. ඒක වැරදි. ඒක අන්තිම වැරදි අනාගත අන්තවාදී. ඒක නෑ ඒක වැරදි. බුදුහාමුදුරුවෝ කිව්වේ ප්‍රිය වූ මිහිරි වූ මధుර වූ දේවල් ලෝකේ ඕන තරම් අනන්තවත් තියෙනවා. අපි ඒවට ද්වේෂ කරන්න පුරුදු වීම තමයි කරන ලොකුම වරද. පිළිකුල් කියන වචනේ බුද්ධ දේශනාවට ගැළපෙන්නේ නැති විරුද්ධ වැරදි පරිවර්තනය.
රූපය ගැන පිළිකුල් කරන්න දැන් ඔයා පිළිකුල් කළොත් ඔයාට ද්වේෂයක් නැති වෙයි. ඒක බුද්ධ දේශනාව නෙමේ වැරදි පරිවර්තනය. පිළිකුල් භාවනාව කියලා එකක් බුද්ධ දේශනාවේ නැහැ. අසුභය කියලා එකක් තියෙනවා. අසුභය විරුද්ධ වචනේ මොකද්ද? සුභ කියන්නේ සුන්දර බව. අසුභය කියන්නේ සුන්දර බව අත්තරින්න ඕන. අත්තරීමක් මිසක් දැන් අපි ඇලෙන්නේ සුන්දර බව කියන. දැන් සුන්දර කියන එකේ තේරුම මොකක්ද? සුන්දර. දර සුන්දුනා මොකද වෙන්නේ? ගින්දර ඇතුලේ හැටගන්න. එතකොට අර සුන්දර බවට අපි ඇලුනොත් ඇතුලේ ගිනි හදායක් ගන්නවා. තේරුණා? එතකොට අසුභානුස්සතිය වඩන්න ඕන මේ ගිනි වලින් බේරෙන්න අර සුන්දර බව අත්තරින්න. අපි අර ඇහෙන් දැක්ක ලස්සන ප්‍රියමනාප රූපේට ඇලෙන්නේ ඒකේ සුන්දර බවක් දකින නිසා. අර තීරණේ වැරදි නිසා. කාගල තීරණේ? අර දූර්යන් ගෙඩියට ඇයි අර රස අමුද්දේ වගේ රස උනේ? අර තමන්ගේ තීරණේ නිසා, තමන්ගේ දැක්ම නිසා, දෘෂ්ටිය නිසා, ආකල්පය නිසා, වැරදි දිට්ඨිය නිසා. ඒ දිට්ඨිය වෙනස් කරගත්තා නම් මේක ඉවරයි. ඒ නිසා මේ අන්තේ ඉඳලා අනික් අන්තයට බලන එක තමයි ලොකුම වැඩේ. ඒ බුදුහාමුදුරන්ගේ ධර්මයේ තියෙන මේ අන්තයේ නෙව ඉඳ න උරන් න උභයමන්ත. ඒ අන්තයේත් නෑ මේ අන්තයේත් නෑ. බාහිදාර වීර්යය තුමාට කිව්වේ ඔය ඒ අන්තයේත් නෑ මේ අන්තයේත් නෑ. තියෙන්නේ කොහෙද? තමන්ගේ හිතේ. උපේක්ඛා වක් තමන්ට තමන් ඇති කරගත යුතු. අපිට දැන් අපි තමා තීරණය කළේ මේක ලස්සනයි මේක කැතයි. අපිට පුළුවන් නම් ඔය කැත එකයි ලස්සන එකයි දෙකම අතර උපේක්ඛාසිතින් නොමැන ඉන්න. අන්න නිවැරදි නියම මඟ. ඒක මේ පෘථග්ජන පුද්ගලයන් හැටියට හැම තිස්සෙම මනිනවා. අරක ලස්සනයි මේක කැතයි. අරක දිගයි මේක කොට. අරක කළුයි මේක සුදුයි. මෙහෙම දෙපැත්තම මනිනවා. මැනල එක පැත්තක ඉරෙ. ඒක තමයි අදන්. ඒක තමයි බෑ. ඒක තමයි රාගයේ ද්වේෂයේ මූලය. ඒක තමයි මේ සංසාර ගමන. ඒක මැන්නේ නැත්නම් ඒ වගේ නොවැන්නේ. ඒක තමයි යෝනිසෝ මනසිකාරය. ඒක තමයි උපේක්ඛා සිත. ඒක තමයි සංකාර උපේක්ඛා ඥානය. මොකද්ද? මේ දැන් ඔය දැන් මෙහෙමයි. දැන් කියන්නේ ඔය දැන් සම්මතයේ සම්ප්‍රදායද එහෙම නැත්නම් බුද්ධ දේශනාවට අදාළද? දැන් සම්මතේ. ඔව්. ඒ දැන් සම්මතයේ තියෙන්නේ ආගම. තේරුණා? ඒක සම්පූර්ණයෙන්ම වැරදි. ඒකට හේතුව පින් දෙන්න දන්නේ නැති නිසා, නොකරන නිසා ආ පින් දෙන්න ඕනේ.
ඒකනේ ඒගොල්ලන් ජීවිතේ ඉන්න කාලේ ගන්න ඕනේ කියනවා. අපි පින් දෙන්න ඕනද කියනවා.
දැන් මේක දැන් බුදුහාමුදුරුවෝ තිරෝගුණ සූත්‍රයේ කිව්වා පැහැදිලිව පිළිසිදුව කාටද මේ පින් දෙන්න ඕනේ? පරදත්තූප ජීවීන් කියන්නේ අනුන්ගේ අනුන් දෙන පිනෙන් යැපෙන අය. එහෙම අය ඔයාගේ ඥාතීන් ඉන්නවද නැද්ද? අනන්තයි අප්‍රමාණ. කවුද? මේ ආත්මයට පෙර, මේ වෙලාවට පෙර ඔයාට උදව් කළ, උපකාර කළ, මඟ පෙන්වූ, පිහිට වූ, සම්බන්ධ වූ ඔයාගේ යම් කෙනෙක්, සාම්පුරුෂයෙක්, භාර්යාවක්, අම්මා, තාත්තා, සහෝදර සහෝදරියෝ, දූ දරුවෝ, සීයලා, ආච්චිලා, යාළු මිත්‍රීන්ටවලු තව නොයෙකුත් අය ඉන්න පුළුවන්. ඒ සියලුම දෙනා දැන් අද යම් කෙනෙක් ඒ අතරින් පරදත් උපජීවීන් වෙලා ඉන්නවා නම් කවුද පින් දෙන්න ඕන? තමයි. ඒ නිසා ඒ පින්දීම අනිවාර්යයි, අත්‍යවශ්‍යයි. නිවන් අවබෝධයට, නිවන් දකින්නට මේ නයෙන් මිදී නිදහස් වෙයි. විනය ලෝකයේ අභිජා දෝමනසම් කියන රත්නයට පත් වෙයි. ඒක නොදැනයි ඔය කියන වින කුසලයක් බවට පරිවර්තනය කරගන්න නොදැනීමයි ඔය කතාවේ තියෙන්නේ. ඒ නිසා යම්කිසි කෙනෙක් හදයන් පුණාති පුඤ්ඤං කියන හද තමන්ගේ තුන්සිත පැහැදෙන්නේ. ඒ තුන්සිත පැහැදුණු අවස්ථාවක මිසක අර පරදත්තුක ජීවීන්ට උන්නමේ උදකම් වට්ටම් ඒව මේව ඊතෝ දින්නම් තේතානං උපකප්පති කියන ආකාරයට පින් දෙන්න බෑ. එනිසා තුන්සිත බාධා ගන්න ඕන. චිත්ත ප්‍රසාදයක් හද පිනායාමක් තියෙන්න ඕන. ඒ අනුව ඒ පරදත්තුක ජීවීන් සියලු දෙනා සිහිපත් කළා. හැම කෙනෙකුටම පොදුවේ සමසේ සාධාරණව පින් දෙන්න, පින් පවරන්න, පින් අනුමෝදන් කරන්න. ඒකයි ක්‍රමය. ඒක මේ වචන තුනක් විතරයි. චිත්ති කියන්නේ පැවැත්ම. උත්පාද කියන්නේ හැම තිස්සම තමන්ගේ හිතේ උපදින එක. ඒ පැවතුනදී භංග වෙලා යනවා, ඒක විනාශ වෙනවා, ගෙවිලා යනවා. ඒක මේ වචන තුනක් පමණ. නමුත් මේක තමන් තුළින් දැක්කොත් තමන්ගේ ඇහෙන් දැක්ක රූපයක් නිසා යම් වේදනාවක් වේගයක් අලුතෙන් උපදිනවා. ඒ වේගය දකින්න, ඒ වේගය පවතින, ඒ වේගය ගෙවිලා යන විනාශ වෙනවා. ඒක දැක්කනම් අන්න වචන තුන නෙමෙයි, ඒක ධර්මයක් වෙනවා. උද්‍යාව්‍යාඥානිය කියන්නේ, උද්‍යාව්‍යාඥානිය කියන්නේ ඒ වගේම සමුදේ ධම්මා වාය ධම්මා සමුදේ නිරෝධ තව උඟක් දේවල් මේක විග්‍රහ කරලා තියෙනවා බුද්ධ දේශනා. අනිත්‍ය වශයෙන් දැන් අනිත්‍ය වශයෙන් දකින්න පුරුදු වීම බුද්ධ දේශනාවක් නෙමෙයි. දැන් ඔයාට දැන් නිට්‍යයි අනිත්‍යයි දැන් ඔය ඒකත් එක්තරා ධර්මතාවයක් තමයි. නමුත් මේක සබ්බචිත්ත සාධාරණ නෑ. මේ නිට්‍ය අනිත්‍ය කියලා වචන දෙකක් අහලා තියෙනවා. නිට්‍ය අනිත්‍ය කියන එකයි ඔය නිට්‍ය අනිත්‍ය කියන එකයි දෙක එක එහෙම නෙමෙයි. දැන් බුදුහාමුදුරන්ගේ ධර්මයේ නිච්ච කිව්ව එක, නිච්ච කියන්නේ මේ හිතේ ඇති වූ නිශ්චිත බව. තේරුණාද? හිතේ ඇති වූ නිශ්චිත බව. දැන් අර දුරියන් ගෙඩිය පිළිබඳව ඔයා කොච්චර අනිත්‍යයි දුක්ඛයි කිව්ව අනන්තයි කිව්වත් හරියනවද? හරියන්නේ. ඒක කාගේ හිතේ ඇති වූ නිච්ච බවද? තමන්ගේ හිතේ ඇති වූ නිච්ච බව. ඒ නිසා දැන් මේ බුද්ධ දේශනාවේ තියෙන නිච්ච අනිච්ච සුඛ දුක්ඛ අත්ත අනත්ත කියන අර අටක්කරා තීන පදවල ද්වතාවය සම්පූර්ණයෙන්ම අද බුද්ධ ආගමේ පරිවර්තකයෝ විනාශ කළා, ධර්මය විකෘති කළා. ඒ නිසා නිච්ච කියන්නේ නිට්ටය නෙමේ, අනිච්ච කියන්නේ අනිත්‍ය නෙමේ. තේරුණාද? ඔය නිච්ච බව කාගේ හිතේ ඇති වුණ දෙයක්ද? අර පුද්ගලයෝ දෙන්නගේ. අර ධූරයන් ගෙඩිය ප්‍රියයි මනාපයි අමුත්තේ වගේ අර ධූරයන් ගෙඩිය අප්‍රියයි අමිහිරි අමනාපයි කොහේ කාගේ හිතේද ඇති වුණේ? අර පුද්ගලයෝ දෙන්න. ඕක හැම කෙනෙකුටම සාධාරණ. සාධාරණ අර දෙන්නේ ගුලෙවියන්. ඒ නිසා දැන් මේක ඔය නිට්ටයයි අනිත්‍යයි කියන එක කාටවත් සාධාරණ. අදහවස හයට ඉර බහිනවා කියන එක නිට්ටයයි. හෙට උදේ දැන් මේ රෑ කාලේ ඉර පායන්නේ නැහැ කියන එක අනිත්‍ය. දැන් ඒක මේ ලෝක ධර්මතාවය. ඒක නෙමෙයි මේක හේතුව. දැන් Tamanට යම්කිසි දෙයක් හරිද ඔය දූරියන් ගෙඩිය පිළිබඳව තමන්ගේ මේ තියෙන මේ කැමැත්ත ඉච්ඡ නිච්ඡ වෙලා පටිච්ච වෙලා ඉච්ඡ නිච්ඡ පටිච්ච අභිච්ඡ වෙලා මේක තේරුම් ගන්න ඕන. ඉච්ඡ නිච්ඡ අභිච්ඡ පටිච්ච ඕක ඕන වෙලාවක අනිච්ච දුක්ඛ අනාත්ම මෙනෙහි කරලා අයින් කරගන්න පුළුවන්. පුළුවන් නම් ඒක ධර්මතාවය. නමුත් අර කියන එක අර නිට්ටයයි අනිත්‍යයි කියන එක අපි භාවනා කළා තියන් මොනවා කළා හවදායට ඉරබහින නිට්ටයතාවේ අපිට වෙනස් කරන්න බෑ. හැබැයි අපේ හිතේ ඇති වූ ඉච්ඡ වෙනස් කරගන්න අපිට පුළුවන්. ඒකයි මේකේ දෙක දෙපැත්ත. මේක තේරුම් ගත යුතු ධර්මතාවයක්. ඔය බුද්ධ ධර්මයේ තියෙන අටකරා තීන පදා වූ අනිච්ච දුක්ඛ අනත්ත නිච්ච සුඛ අත්ත මේ සිංහලට පරිවර්තනය කරනකොට පරිවර්තකයෝ ඕකට වැරදි වචන තුනක් දාලා මිනිසුන්ගේ නිවන වැහුවා. ඉච්ඡ කියන්නේ හිතේ ඇති වූ ඡන්දය කැමැත්ත. ඉච්ඡ දැන් ඔය ඉච්ඡා බංගත්වය අනේ අනිච්ඡන් කියලා ඉස්සර ඔය සියලා ආචිර කිව්. ඒක මේ නිත්‍ය අනිත්‍ය නෙමෙයි. ඒක හිතේ ඇති වූ තමන් ඔය මහත්තයා ඉච්ඡ වෙන කිසි කෙනෙකුට සමානත් නැහැ, සම්බන්ධයකුත් නැහැ, මොකක්වත් නැහැ. ඒ වගේම ඔය මහත්තයාට යමක් ඒ ඉච්ඡ නැති කරගන්න ඕන නම් ඒක කරගන්න පුළුවන් උත් ඔය මහත්තයාට. අර නිත්‍යයි අනිත්‍යයි කියන එක එහෙම එකක් නෙමෙයි. දැන් ඕක දැන් අපි කියනවා දැන් අනිච්ච නෙමේ සුය, නිච්ච නෙ දුක. දැන් අපිට ප්‍රියමනාප වූ දෙයක් අහිමි වීම එතකොට නිත්‍ය නම් සුවේද? ඔළුව කැක්කුම හැදුනා. ඔක නිත්‍ය නන්ද සුවය අනිත්‍ය නන්ද? ඔක ඒක ඔය ඒ කියන ඔය ඔය නිත්‍යානිත්‍ය කිසිසේත් මේ ධර්මයට ගැලපෙන දෙයක් නෙමෙයි. හැබැයි ඉච්ඡ නිච්ච අනිච්ච ඒක ධර්මතාවය. ඒක කාටත් සාධාරණයි, කාටත් පොදුයි. මේ තමන්ගේ හිතේ ඇති වූ කැමැත්ත තමන් තමන්ට ඔක්කොටම ඔය ප්‍රශ්නේ තියෙන්නේ. එනිසා ඉච්ඡටයි පටිච්ච වෙන්නේ, ඉච්ඡයි අභිච්ච වෙන්නේ, ඉච්ඡටයි හැම මිනිහෙක්ම උද්දච්ච වෙන්නේ, කුක්කුච්ච වෙන්නේ. එනිසා මේ සූත්‍ර ධර්මයක් තියෙනවා, ඉච්ඡ 10ක් තියෙනවා. ඉතක ඇති වන ඉච්ඡ 10ක් තියෙනවා. ඉච්ඡ පටිච්ච නිච්ච අභිච්ච ඊට පස්සේ උද්දච්ච කුක්කුච්ච පාපිච්ච අත්තිච්ච ලාභිච්ච මරිච්ච අන්තිමට තියෙනවා අප්පිච්ච. අප්පිච්චද නිවන් දකින්නට උපකාර වෙනව නම් මොකද්ද? අප්පිච්ච සායං ධම්මු නායං ධම්මු මහිච්චස්. එනිසා මේ ඉච්ච කියන වචනේ ඔය නිත්‍ය අනිත්‍ය කියන වචනෙට කිසිසේ ගැලපෙන්නේ නැහැ. ආසට පොළොවෙන් වෙනස් දෙයක්. ඉච්ච ඇති වෙන්නේ හිතක, වෙන කොහෙවත්. ඔය ඉච්ඡ 10ම ඇති වෙන්නේ කොහෙද? හිතක. අභිච්ඡතාවය ඇති වෙන්නේ කොහෙද? හිතක. එනිසා ඔය ධර්මයේ විකෘති කළ මිනිස්සු ඔය නිට්ටයයි අනිට්ටයයි කියලා අද පරිවර්තනය කරගෙන මිනිස්සුන්ගේ නිවන වැහුවා. එනිසා දැන් කාටවත් කල්පනා කරන්න බෑ මේ මගේ හිතේනේ මේ ඉච්ඡ තියෙන්නේ. එනිසා ඔය කියෝනවා අනිට්ටයයි දුක්ඛයි අනාත්මයි කියෝ කියා වැරදියට කියෝනවා. වැරදියට මිනිසුන්ගේ නිවන වහන. මේක තේරුම් ගත යුතු ධර්මතාවය, සත්‍යය.
අවසරය පහඳුන්නේ දැන් වහන්සේ ධර්ම දේශනාව තුළ කියවුණා වසර 2000කට විතර කාලයක් බුද්ධ ධර්මයේ නියම මඟ රැහිලා තිබුණයි කියන්නේ. ඇත්තටම අදටත් ඔබ වහන්සේ වැනි ඉතාම අල්ප ගරු ස්වාමීන් වහන්සේලා පිරිසක් පමණයි මේ සත්‍ය ධර්මතාවය බුදු දහම තුළ එළි දක්වන්නේ. එතන මම හිතන්නේ ඒ ගැන පොඩ්ඩක් පැහැදිලි කරු.
ඒක හේතුව මේකයි. හැම මිනිහෙකුටම නිවන් දකින්න බෑ. හැම මිනිහෙකුටම මේ කියන ධර්මයේ ගැඹුරු ධර්මයේ තේරුම් ගන්නත් බෑ. හැම මිනිහෙකුටම හැබැයි අර වැඳුම් පිදුම් වැඳුම් පැතුම් හොඳට අල්ලනු. ඒක නිසා මේ තමන්ම කම්ම ආවරණයකින් මේ නිවන වහගෙන. ඒ නිසා මේ ධර්මය තේරුම් ගන්න මේ ධර්මය අහන්න, මේ ධර්මය තුළින් ඇත්ත යථාභූත ඥාන දර්ශනය ලබන්න හැම කෙනෙකුටම බෑ. බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වෙලා හිටිය අවුරුදු 45 තුලත් මේ ජම්බුද්දීපය කියන බුදුන් උපන් දේශේ හිටිය මිනිස්සුන්ගෙන් බොහොම සුළු පිරිසක් තමයි මේ බුදුහාමුදුරන්ගේ ධර්මය අහලා දැනගෙන තේරුම් අරගෙන මඟපල ලැබුණේ. අල්ලපු ඇටේ හිටිය චුන්දසූකර ඇහුවේ නැහැ. අර බුදුහාමුදුරුවන්ගෙම මේ නෑදෑය වූ දේවදත්ත, ඒ වගේම සුප්‍රබුද්ධ රජුරෝ ඇහුවේ නැහැ. තව හුඟක් අය ඇහුවේ නැහැ. තේරුම් ගන්න බැරුණා. ඒ නිසා ඒ අය කරගත්ත කර්මය නිසා ආවරණය කරලා වෙලා තිබුණ නිවන. ඒ නිසා දැන් මේ ආවරණය වූ නිවන වෙන කාටවත් නිරාවරණය කරන්න බෑ. බුදුහාමුදුරුවෝ මේක අනාවරණය කළා. නමුත් නිරාවරණය කරගන්න ඕන තමයි. වහගෙන තියෙන්නේ ආවරණය කරගෙන තියෙන්නේ තමයි. මේකත් තේරුම් ගත යුතු ධර්මයක්. ඒ නිසා අපිට මේ ධර්මය හැම මිනිහෙකුටම දෙන්නත් බෑ, හැම මිනිහෙකුටම ගන්නත් බෑ, හැම මිනිහෙකුටම තේරුම් ගන්නත් බෑ, හැම මිනිහෙකුටම නිවන් දකින්නත් බෑ. නිවන් දකින්න ඕනෙත් ඒක තේරුම් ගත යුතුයි. ඒක නිසා ධර්මය විවෘත වෙන්නේ කීප දෙනෙකුට පමණයි. හැම මිනිහෙකුටම ධර්මය ගන්න බෑ. දැන් සමහර විටක මෙතන මේ ආපු බොහෝ දෙනෙක් සමහර දෙනෙක් විතරයි ධර්මය තේරුම් ගන්න. අනිත් මිනිස්සු මේකෙනුත් අහලා ගැටුමක් ඇති කරගන්න. ඒක අපිට කරන්න දෙයක් නැහැ. එක්කෙනෙක්ව, දෙන්නෙක්ව, තුන්දෙනෙක්ව, හතර දෙනෙක්ව ගන්නවා නම් 10 දෙනෙක් ආපු තැනක ඒ එක්කෙනාගේ යහපත සඳහා අනික් අයගේ නිවන කැප කරන්න සිද්ධ වෙනවා. ඒකත් කරන්න දෙයක් නැහැ. ඒ නිසා අපිට හැම කෙනෙකුටම ගන්න පුළුවන් විදිහට මේ ධර්මය කියන්න බෑ. ඒගොල්ලන්ට තම තම නන පම නින් දැන ගත යුතු කියන සත්‍ය සාධාරණත්වය හැම දැනකටම ආදා. එනිසා දැන් ඔය හැම කෙනෙකුගේම කන් දෙකක් තියෙනවා. හැම කෙනෙකුටම මේ දැනුමක් ආවා. හැබැයි දැක්ම ලැබුණේ කීප දෙනෙකුට පමණ. දැනුම තියෙනවා, ලබනවා. නමුත් දැක්ම නැත්නම් වැඩක් නැහැ. ඒක ඉතින් තමන් කරගත්ත කර්මයක් නිසා, පෙර කරගත්ත කර්මයක්. මොකද පුතාගේ නම කොයි කාලෙ වගේද? මේ මොකද හැටම ගානක් ඇදගෙන ගිහින්? කවුද තරහ ගන්න? කවුද එහෙම ඇදගෙන ගිහින්? මොකක් හරි එයා කරපු බොහොම බලවත් ප්‍රාණඝාත කර්මය. ඒක ඇත්ත. දැන් කොහොම හරි ඔය තමන් කවදා හරි කොතැනකදී හරි මේ කියන පුද්ගලයා අඩු වශයෙන් යම්කිසි සතෙකුට හරි ප්‍රාණියෙකුට යම් කිසි ආකාරයක මේ වගේ වදයක් දීලා මෙහෙම ඇදගෙන ගිහිලා මොකක් හරි කළා මරලා වෙන ඔය මේ ආත්මෙ නෙමෙයි. නමුත් මෙහෙමයි, මේක නැවත නැවත කීප එක සැරයක් කළාම ඕ වගේ වරදක් සමහරට 10 පාරක් 100 පාරක් ඒකේ ප්‍රතිඵල හැටියට ඒ පුද්ගලයාට ඒක ලැබෙනවා ආපහු ඒ කර්මෙ. ඒවා කළාට යම් යම් යහපත්ටත් කරලා තියෙනවා. නමුත් ඉතින් ඒ පිරාත්මික කරපු යම් ඔය වගේ කර්මයක් තමන්ට පස්සෙන් වෙනවා හෙවණල්ල වගේනවා. ඉතින් ඒක නිසා මේක දැන් එයා වැය කිරීමක් කළේ. මොකද උනේ? වැය කරන්න සිද්ධ වුණා. ඉතින් ඒක නිසා දැන් උපාදකම් මට තියෙන්නේ මීට පස්සේ කිසි සතෙකුට තමන්ගේ දරුවට විතරක් නෙමෙයි මේ ලෝකේ ඉන්න උපන් කිසිම සත්වයකට මේ වගේ දුකක් කරදරයක් වේදනාවක් වදිනීම ප්‍රාණඝාතයක් සිදු නොවන්නට තමන්ගේ සත්‍ය ක්‍රියාබලයේ පුණ්‍ය ශක්තිය විශ්වයට පතුරවල හැම කෙනෙකුටම යහපතක් කරලා ඒ සත්‍ය ක්‍රියාබලයෙන් ඒ තමන්ගේ දරුවා වූ අයට මිම්මතුවට කිසි දවසකත් මේ සතර වචනාතුරු මෙවන් දුකකට පත් නොවන්නට මේ පින මේ සත්‍ය ක්‍රියාබලයේ උපකාර වේවා හේතු වාසනා වේවා කියලා. එතකොට ඒක තමයි උපාදකම් වැඩ කරන්න තියෙන එකම දේ. හැබැයි උපාදකම්ම ඒ අතීතයේ කවදා හරි එහෙම කරනකොට විනා වෙලා තියෙන්නේ. අර අරයා වැරද්දක් කළා. ඒකට අනුබල දුන්න එක විනා. දැන් අනන්න උන. ඒක තමයි ඒකේ අනිත් පැත්ත. එදා විනා වුණා අද අනු. ඒක තමයි මේ කම්ම විපාකේ කම්ම දායාදෝ කම්ම යෝනි කම්ම බන්දු කම්ම කර්මියම් කිව්වේ මේකයි. දැන් අපි යම් කිසි කෙනෙක් වැරදි දෙයක් කළාම ඒකට හිනා වුණොත් ඒකට සතුටු වුණොත් ඒක බොහොම ප්‍රීතියෙන් අනුමත කළොත් දැන් අපි හිතමු ප්‍රභාකරන් මැරුණා කියලා. අපි කිරිබත් කෑවා අකුඩි ගැහුවා පෙරහැරවල් ගියා සතුටු වුණා. ඕවට අනිත් පැත්ත එනවා. පුද්ගලෙගේ මරණය නිසා තව කෙනෙක් සතුටු වුණත් පෙරහැරවල් ගියොත් කිරිපත් කෑව ඒක ළමන්ට කවදා හරි විඳින්න වෙනවා. ඒක තමයි මේ හේතුඵල ධර්ම. ඒක තමයි බුද්ධ ධර්ම. හේතුවට අදාළවයි ඵලෙ. දැන් නමුත් දැන් බහුලව වැඩි හරියක් මිනිස්සු මොකද කරන්නේ? ඔය තමන් නොගැලපෙන නොපෑහෙන නොචීන මිනිහෙක් මැරුණාම සතුටු වෙනවා. ඔයගේ වෙනවා. ඔක ධර්මයේ නෙමෙයි ඔක අධර්ම. ඒවා ඒක ධර්මතාවයෙන් ඒ මිනිසුන්ට ඵල විපාක දෙයි. ඔය උපාසකම්ම ද්වේෂ කළා වෛර කළා ඒකෙන් වැඩක් නෑ. ඝන සංඥාව පමණක් අයින් කළාට හරියන්නේ නැහැ. ඝන සංඥාව අයින් කළ ගමන් අපි මේ අපේ හිතේ ඇතිවන නිත්‍ය බව සුඛ බව අත්ත බව ටිකක් දුරස් වෙනවා. ඝන සංඥාව තියෙන තාක් අපි දැන් ඇහෙන් දැක්ක ලස්සන රූපයක් පුද්ගලයෙක් කියමු. අපි අයි මේ දකින්නේ මේ පුද්ගලයෙක් ලස්සන හොඳ ලස්සන ප්‍රියමනාප කියලා. අපේ තුල අර ඝන සංඥාවක් සත්ව පුද්ගල සංඥාවක් තියෙනවා. මේ පටිකූල මානසිකාරයෙන් අපි තේරුම් ගත්තොත් මේ පුද්ගලයා තුල තියෙන්නේ ඔය කේසා ලෝමා නකාදන්තෝ දන්ගාතතෝ ආදී වශයෙන් මේ දෙතුස් ගුණ වෝටාස් කියලා. ඒවා මේ විඥාණයෙන් ක්‍රියාත්මක වීමක් කියලා. අර ඝන සංඥාව දුර වෙනවා. එතකොට අපි අර රූපේට නිච්චසේ ඇලෙන්නේ නැහැ. අර තරහකාරයෙක් වෛරකාරයෙක් කියලා නිච්චසේ තරහ වෙන්නේ. අර මැනීම අපේ හිතේ නැති. අපේ හිතයි හර යන්න ඕන. මේ ඔය පටිකූල මනසිකාරය ධාතු මනසිකාරය නවසීවතික පබ්බ මනසිකාර මේ ආදී කොට ඇත්තා සියලු දේවල් අපේ හිතේ තියෙන වැරදි දේවල් අයින් කරගන්නයි උපකාර වෙන්නේ උදව් වෙන්නේ නැතුව වෙන මොකටවත් ලෝකය හදන්න නෙමෙයි. ඒ බලබලා හිටියත් වැඩක් නැහැ. ඒක ඔය දැන් ඇට රැකිල්ලක් තියාගෙන ඉස්සරහා භාවනා කළා ඉක්වට ඒකෙම ඔය කියන නවසීවතික පබ්බයක් හෝ ඔය කියන ආවර කියන පටිකුල මනසිකාරයක් හෝ ධාතු මනසිකාරයක් හෝ ගෑවිලාවත් ඔය නිකන් සම්මත සම්ප්‍රදාය පමණ. ඔය ධර්මයක් මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම තේරුම් ගන්න නැතුව ඒ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා අර මහත්තයෙක් කියපුවා ඒ වගේ තේරුම් ගන්න මිනිහෙකුට කවදක්වත් කොහෙවත් නිවනන්නේ. ඒ මිනිස්සු අනුන්ගේ නිවන වහන තමන්ගේ නිවන වහගත්ත වැරදි මිනිස්සු. ඔව් ඒවා කල්පනා කරන්න ඕන යුතුකම් වගකීම් හැටියට. දැන් තව එකක් තියෙනවා අයින් කරන්න. යුතුකම් වගකීම් ඉටු කරන්න ඕන අයිතිවාසිකම් බලාපොරොත්තු අත්හරින්න. දැන් ඔය දරුවට උගන්නන්නේ උපාසක අම්මා ඒ දරුවා හොඳට ලොකු මහත් කරලා කවුරු හරි මොකක් හරි හොඳ ලොකු සල්ලිකාරයෙක් කරන්න. එතකොට යුතුකම් වගකීම් ඉටු කළාට වඩා අයිතිවාසිකම් බලාපොරොත්තු තියාගත්තා. යුතුකම් වගකීම් ඉටු කරනවා කියන්නේ මේ හේතුඵල ධර්මයට අනුව ඒ දරුවාට මේ යහපත් මිනිහෙක් හැටියට මේ සමාජයේ ජීවත් වෙන්නේ යහපත් වැඩ කරන්න උපකාර වන්නා වූ කරුණු කාරණා හේතුඵල ධර්මයේ කියා දීම. එතකොට හොඳ මිනිහෙක්ව හැදුවොත් මනුස්ස ගුණධර්ම තියෙන මිනිහෙක්ව හැදුවොත් සල්ලිකාරයෙක් හැදුවට වඩා යහපතක් වෙනවා. කාටද? තමන්ටත් සමාජයට රටටත් ලෝකෙට. සල්ලිකාරයෙක් හැදුව එකේ තමන්ටවත් රටටවත් ඒ සල්ලිකාරයටවත් යහපතක් වෙන්නේ නැහැ. ඒ පුද්ගලයා තවත් එක පුද්ගලයෙක් පමණයි රාගය ද්වේෂය මෝහය උපරිම මට්ටමට ක්‍රියාත්මක වෙන පුද්ගලයෙක් හැදුවා. එහෙමමයි අද දැන් ඔය දැන් 4, 5, 6 පන්තිවලදී මේ නියම හේතුඵල ධර්මය දරුවන්ට කියා දෙන්න ඕන, තේරු කළ දෙන්න ඕන මනුස්ස ගුණ ධර්ම. දැන් නමුත් දැන් අද කරන්නේ මොකද? අද කරන්නේ සම්පූර්ණයෙන්ම ඔබ කොහොම හරි හොරකම් කළා හරි කොපි කළා හරි මොනවා ක්‍රමයකින් හරි හොඳට විභාග පළවෙනියට පාස් වෙනවා. ඒකනේ කියන්නේ ඕක යුතුකමක් වගකීම නෙමෙයි, ඕක සම්පූර්ණ වැරදි ආකල්පය. තරඟයට යොමු කිරීම. තරඟය කියන්නේ බුද්ධ දේශනාවට විරුද්ධද? ඊටවත් තරඟයකට ළමයින් හදන්න හොඳද? තමන්ගේ ළමයා වගේම අනික් අම්මගේ ළමයාත් බලාපොරොත්තු වෙනවා පළවෙනියට. ඔයාගේ ළමයාත් බලාපොරොත්තු වෙනවා, ඔයාත් බලාපොරොත්තු වෙනවා. හැම කෙනෙකුටම පළවෙනිය වෙන්න බෑනේ. හැබැයි ඉතින් හොඳ මිනිහෙක් වුණොත් හැම මිනිහෙකුටම හොඳ මිනිහෙක් වෙන්න පුළුවන්. එම් වුණොත් මේකේ ප්‍රශ්නයක් නෑ. යුතුකම් වගකීම් කවුරුත් ඉටු කරා. දැන් ඔය ඔහොම යුතුකම් වගකීම් ඉටු කර නොකර අම්ම කෙනෙක් තමාර මැනලද පුතේ කිරි දුන්නේ මම නුඹට ගන්දෝ නොගන්දෝ කියලා හිතුනි මට කියලා කිව්වා. ඒ කවුද කිව්වේ? අම්ම. කාටද කිව්වේ? අර දරුවට යුතුකම් වගකීම් ඉටු කරන්න අර අම්ම ඉගැන්නුවා නම් ඒ කාලේ අර අම්මව බලාගන්න. අම්මට මැනලා වී දෙන්නේ නැහැ. අම්මා වැරද කරලා දැන් අම්මා ද්වේෂයක් ඇති කරගෙන අර පුතාට බනින. අර අම්මා ද්වේෂයෙන් නෙමෙයිද ඔය කවිය කිව්වේ? මේකට හේතුව කවුද? හේතුවත් අම්මමයි. ඵලයේ උරුම වුණේ අම්මටම. දැන් කවියක් කියලා ද්වේෂය ඇති කරගත්තේ අම්මම. ඒක නිසා මේක කවුරුත් කල්පනා කරන්න ඕන. අම්මල තාත්තල යුතුකම් වගකීම් දරුවන්ට උගන්වුවොත් අර විභාග පන්තියේ පළවෙනියන් වුණාට ඉහළ රාජිකාරියක් රසාවක් නොකළට හොඳ මිනිස් ගුණ ධර්ම තියෙනවා නම් ඒ දරුවා මේ අම්මල තාත්තලට යුතුකම් ඉටු කරයි, සමාජයට යුතුකම් ඉටු කරයි. ඒකයි අවශ්‍යතාව. අද ඒකේ අනිත් පැත්ත සම්පූර්ණයි. අද යුතුකම් වගකීම් නැහැ, අයිතිවාසිකම් බලාපොරොත්තු විතරයි හැම තැනම හැම කෙනෙක්. දැන් ගුරුවරු ශිෂ්‍යෝ අම්මල තාත්තල දරුවෝ හාමුදුරුව අන්තරේ ශ්‍රාවකයෝ දායකයෝ රජය ජනතාව හැම පැත්තෙම තියෙන්නේ මොනවාද? අයිතිවාසිකම් බලාපොරොත්තු ඉල්ලනවා, යුතුකම් වගකීම් නැහැ. ඉතින් මේ සමාජෙ කොහෙට යයිද කියන්න කාටවත් බෑ. එකයි වෙලා තියෙන්නේ. ඒක කලේ කවුද? කලේ මේ ආගම වෙන මොකක්වත් නෙමෙයි. ඔය දහම් පාසල් කියන ඒවා වැරදි නියමන උගන්න. හේතුඵල ධර්ම උගන්න දහම් පාසල් තියෙන්න ඕන. දහම් පාසල් පවත්වන්න ඕනේ මොනවද උගන්නන්න ඕනේ? හේතුඵල ධර්මය, මිනිස් ගුණ ධර්ම, යුතුකම් වගකීම් ඉටු කර. නමුත් කලේ මොකද? මේ අද්භූත ආශ්චර්ය සාහිත්‍ය කතා, ජාතක කතා, තවන ඔය කතා ඉගෙන.
හේතු බල ධර්මයේ ඉගැන්වීම නැහැ. උගන්වන්නේම නැහැ. ඔය වඳින්න පුතන්න යදන්න බඳින්න තමයි ගන්න. එයාට දැන් ලංකාවේ තියෙන දහම් පාසල් තරගයක්. ඔය තමයි මිහිඳු කියන්නේ. මේවා පැහැදිලිව ප්‍රසිද්ධිය දැන් අද කියන්න කාලයක් ඇහි. හොඳයි නම් දැන් මේ වෙලාව ඉක්මවාගෙන ඉන්නේ. ඒකින්ද දැන් එහෙනම් බුදු පූජාව දැහැටි කළ බුදු පූජාව පූජා කරනවා. පින් අනුමෝදන් කරන්න දානේ පිළිගන්නන්න ඕනේ. කොහෙද දානේ? දැන් ඇති.
සම්මත
දානේ අපි කොහොමද ඉන්නේ? පිටි පහලට යනවා කන්නේ. එතන තමයි පුදු සම්මත දානේ පිළිගන්නන්නේ. එහෙනම් දානේ පිළිගන්නද පින් අනුමෝදන් කරන්න ඕනේ. එහෙනම් පාත්‍රේ. ඔය දැන් මෙහෙම මෙහෙම පාත්‍රේ. පින් අනුමෝදන් කරලා දානේ වලින් වෙයි. ඒගොල්ලන්ට පහලට යනකොට. ඔක් දානේ. එහෙනම් පාත්‍රයකට බෙදාගෙන ඇවිල්ලා පිළිගන්න. එහෙනම් පිළිගන්න නොනැතුව වෙන්නේ.
සමහරවිට
මේ වෙනදාට ගන්න ඇස්තික මයික් එකකට දෙන්න තියෙනවා. ආ එහෙනම් හරි. එහෙනම් දැන් බුදු පූජාව පූජා කළා. දැන් මේ දානමය පින්කමට සහභාගී වූ සියලුම පින්තුන් පින් අනුමෝදන් කරන අවස්ථාවක් එනවා. ඉතින් ඒ සඳහා මේ සකස් කරගත්තා වූ දානමාන වස්තුන් මහා සංඝරත්නයේ විශේෂ පිළිගන්නල පූජා කළාම බුදු පූජාව පූජා කළා. ඒ දෙකම ඒ දුන්න බුද්ධ පූජාවට තේ මහා සංඝරත්නයේ පූජා කළ දානමය පින්කමිනු උපයාස ප්‍රයාගත්තා වූ පුණ්‍ය ශක්තිය ඒ නම් මේ නිවසේ සිටියේ ජීවතු ඒ සුවන්ත දිලකර මහත්මා වෙනුවෙනුත් අනිකුත් සියලුම ඥාති මිත්‍රාදීන් මේ පරලෝකයේ සියලුම අය වෙනුවෙනුත් පින් දීලා පින් පවරලා පින් අනුමෝදක කරන්නට අවස්ථාව ඒ සඳහා දැන් ඒ දානමය පින් ගම දානය පිළිගන්න අවස්ථාව.